සමහර ප්‍රඥාවන්ත උදවිය බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඒ දහම් හොයාගෙන යනවා. විවිධාකාර විදිහට ප්‍රඥාව තියෙන අය තමන්ගේ ජීවිතයේ ඒ දහම ගල්ප ගන්නට උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන දහම අපට තේරුම් ගන්නට අපි ඒ දහම සාවධානව ශ්‍රවණය කරන්නට ඕනේ. ඒක තමයි මූලිකම අපිට දහම අපේ ජීවිතේ කරා යොමු කරගන්නට අපට අවශ්‍ය කාරණාව. ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ දහම තමන් තුළින් තේරුම් ගන්නට ලොකු අවධානයකින් අපි අහගෙන ඉන්න ඕනේ. අවධානයකින් අහලා ඒ දහම අපි නුවණින් විමසමින් තේරුම් ගන්න උත්සාහ කරන්නට ඕනේ. අහපු දේ වචන මාත්‍රයක් තුළින් පමණක් අවසන් කරන්නේ නැතුව බුදුරණවහන්සේ වචන තුළින් ඉස්මතු කරලා දුන්න අපි ආධ්‍යාත්මය ගැන හොයන මේ කාරණා අපි අපි තුළින් හොයන්නට ඕනේ. මේ විමසීමේ දිනාම වගේ දන්නවා බුදුරණවහන්සේ කුම සම්බුද්ධත්වයට පත්වෙච්ච මොහොතේදී මේ දහම වටහා ගත්ත අවස්ථාවේදී මේ ධර්ම දේශනා කරන මන්දුස්සාමි වුණා. මන්දුස්සාමි වෙන්න හේතුව කරුණ දෙකක් හැටියට භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඉදප්පච්චේතාව නම් වූ මේ හේතුඵල ධම මේ කාම භෝගයෙන් යට වෙලා ඉන්න මේ ලෝකය කෙසේ තේරුම් ගනිවිද? ඒ උතුම් නිවන කෙසේ සාන්ත සාන්තෝ නිවන කෙසේ නම් ඒ කරා යොමු වේවිද කියන මෙන්න මේ හේතු නිසා බුදුරණවහන්සේ මන්දුස්සාමි වුණා. අපි කොච්චර ඒ ධම පැහැදිලි කරගෙන උත්සාහ කරත් අපි සියලු දෙනාම අපි තුළ තියෙන කොටු වෙච්ච රාමෝස්සේ තමයි මේ ධර්ම හොයන්නේ. බුදුරණවහන්සේ අපි තුළ ගොඩනැගලා තියෙන මේ ලෝකයේ තියෙන විවහාර හේතු කරගෙන උපයෝගී කරගෙන හැබැයි ඒ හා එකතු නොවි ඒ වචන ස්වභාවයේ ඉක්මවමින් ප්‍රඥාවට ගෝචර වෙන විදිහට චින්තනයේ මෙහෙවීමෙන් වටහා ගන්නට උපකාර වන විදිහට ඉවරණයක් තමයි බුදුරණවහන්සේ දෙන ධර්මයේ තියෙන්නේ. ඒ නිසා අපි ධර්මයේ තේරුම් ගන්නකොට සොවිය රාමුවෙන් ඉවත් වෙලා ඒ ධර්ම අපි අහන්නට ඕනේ. බුදුරණවහන්සේ කියපු විදිහට අපි ඒ ධර්ම අහුවොත් අපි කොටු කරගත්ත රාමුව අයින් කරගෙන අපට ස්වාධීනව මේ ධර්ම තේරුම් ගන්න හිතන්න පුළුවන් වෙනවා. ස්වාධීන චින්තනයකින් මේ ධර්ම තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම නැතුව පින්වතුනි අපි දන්න රාමෝස්සිය අපි කල්පනා කරන්න ගියොත් අපිට මේ ධර්ම නිරවද තේරුම් ගන්න බැරි වෙනවා. අපි ගොඩාක් දේවල් අහලා තියෙනවා. ඒ අහම දේවල් නිසා අපි ඒ ඔස්සේ කොටු වෙලා ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ධර්මයේ දේශනා කරගෙන යනකොට ධර්මය අවබෝධ කරගත්තේ අර නුවණ ඒ කරා යොමු කරන විවෘත මනසකින් ඒකට යොමු වෙච්ච මනසකින් යුක්තවහක් නිසා. අද වගේ විඩාකාර මත මතාන්තර ඔස්සේ කොටු වෙච්ච රාමුව ඒ මුල් ලිපි තිබුණේ නැහැ. ඉතින් එහෙනම් අපි අපේ ජීවිතය තුළ වර්තමානයේ මේ ස්වභාවයේ තේරුම් ගන්නවා කියන අදහසින් ධර්මය හඳුන්වන්න ඕනේ. ධර්මයේ ඇසීම විමුක්ත ආයතනය, ධර්ම දේශනා විමුක්ත ආයතනය. ඒ නිසා හොඳට මතක තියාගෙන මේ ධර්මය ශ්‍රවණය කරන්න. මේ පින්වතුන්ට මම අද පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ලස්සන ධම් කාරණා ඇතුළත් සුදු දේශනාවක්. ඉතින් මේ දේශනාව අපි හොඳාකාරව සාවධානව අහන්නට ඕනේ. මේක තේරුම් ගන්න නම් බොහෝ අය මේ දේශනාව දන්නවා අහලා ඇති. මේ දේශනාවේ නම තමයි ධාතු විමර්ශන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වාසය කරන කාලයේදී බුදුරජාණන් වහන්සේ එක්තරා කුඹල් බග්ගව කියන කුඹල් කාර්යයේ කුඹල් හලේ වැඩ වාසය කරනවා. මෙන්න මේ විදිහට කුඹල් හලේ භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කරද්දී බුදුරජාණන් වහන්සේ ගැන අහපු එක්තරා රජ කෙනෙක් කුකුසාන්ති කියලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ගිහි ගිය අතහැරලා තමන්ම අනගාරික වෙලා බුදුරණවහන්සේ වෙන්නේ ජීවිත ගත කරා. ඉතින් මේ පුක්කුසාති රජුගෝ දැන් පුක්කුසාති කලිද්දෙක් හැටියට තමයි ජීවිත ගත කරන්නේ. බුදුරණවහන්සේ උපයාගෙන යනවා. බලන්න මම අර ඉස්සලා පැහැදිලි කරේ සමාන ප්‍රඥාවක් තියෙනවා දහම අහලා දහම තේරුම් අරගෙන දහම අහලා ප්‍රඥාවෙන් දහම තේරුම් ගන්න අය සමහර අය ඉන්න බුදුරණවහන්සේ කෙනෙක්ගේ අහනකොට ඒ දහම උපයාගෙන යන අය. එවැනි කෙනෙක් මේ පුක්කුසාති රජු ඒ පුක්කුසාති රජුව දැන් පුක්කුසාති පැවිදි වෙච්ච කෙනා බුදුරණවහන්සේ හොයාගෙන යනවා. යන අතරතුරදී රාත්‍රී කාලේ නවාතැන් ගන්නට බුදුරණවහන්සේ නවාතැන් ගන්න හිටපු ඒ කුම්භකාරයගේ එතෙන්ද යනවා. ඉහිල් අහනවා ඒ කුම්භකාරයගෙන් මට අද රාත්‍රියේ මේ නවාතැන් ගන්නට පුළුවන්ද කියලා. ඊට පස්සේ කුම්භකාරය කියනවා මට නම් කරදරයක් නෑ. නමුත් මේකේ කලින් සමිතිය ගෙයලා ඉන්නවා. ඔබ වසර දෙනවා නම් නවාතැන් ගන්න කියලා. ඊට පස්සේ බුදුරණවහන්සේ ළඟට ගිහිල්ලා ඇහුවට බුදුරණවහන්සේ කමක් නැහැ. මේ වැඩේ ඉන්න කියලා බුදුරණවහන්සේ උසාවිට කියනවා. එතන බුදුරණවහන්සේ පුකුසාති ආමන්ත්‍රණය කරන්නේ කතා කරන්නේ ආවුසෝවාදී පොඩි කෙනෙකුට බාල කෙනෙකුට කතා කරන විදිහට ආයුෂ්මතුනි කියලා කතා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ දැක්කා මේ පුකුසාති පළගම් වැදගෙන වාඩි වෙලා බ්‍රහ්මනා කරනවා. බුදුරණවහන්සේ හිතුණා පුකුසාතිට පුකුසාති කතා කරන්න ඕන කියලා. බුදුරණවහන්සේ අහනවා පුකුසාතිගෙන් ඔබ කවුරු මුදසා පැවිදිවි? ඔබගේ ශාස්ත්‍රඥ මහසී කවුද? ඔබ කුමන ධර්මකට රුචි කරනවාද? කියලා බුදුරණවහන්සේ කුකුසාන්දෙන් අහනවා. කුකුසාන්දි කියනවා අත්තාවසෝ සමනෝ ගෝතමෝ සාක්‍යපුත්‍රෝ සාක්‍යක කුලපුත්‍රෝ එවැත්නි සමනි සමනකේ ඉන්නවා සාක්‍ය කුලේ නික්මින පැවිදි වෙච්ච ලිගතන පැවිදිච්ච ශ්‍රමණයෙක් ඉන්නවා. ඔහුට මෙන්න මේ කීර්ති නාමයක් තියෙනවා. ඔහු අරහත් සම්මා සම්බුදු ඉදාලියම සම්බන්ධ කරන කීර්ති නාමයක් තියෙනවා. මෙන්න මේ කුල පුත්‍රයා උදෙසා තමයි මම පැවිදි වුනේ. ඒ කුල පුත්‍රයාගේ බුදුරජාණන් වහන්සේගේ දහමටයි මම පුජි කරන්නේ. ඔහු තමයි මගේ ශාස්ත්‍ර වහන්සේ වැඩි කියලා උපසාදි බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. එයා බුදුරජාණන් වහන්සේ උපසාදිකින් අහනවා ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කල කොහෙද වැඩ සිටින්නේ? ඔහු මේ කාලේ වැඩ සිටින්නේ උත්තර ජනපදයේ සාමත්තික නගරයක් තියෙනවා. අන්නේ තපි තමයි ඒ බුදුරණවහන්සේ මේ කාලේ වැඩ වාසය කරන්නේ කියලා පුක්කුසාති බුදුරණවහන්සේට පිළිතුරු දෙනවා. ඊළඟට අහනවා පුක්කුසාති බුදුරණවහන්සේ මහණ නුඹ ඔයිට කලින් මේ භාග්‍යවතුන් වහන්සේ දැකලා තියෙනවා. ඔබ දැක්කොත් හඳුනනවා කියලා පුක්කුසාති බුදුරණවහන්සේ අහනවා. බුදුරණවහන්සේට ආවසෝ ආමන්ත්‍රණය කියන්නේ පහළ කෙනෙකුට ආමන්ත්‍රණය කරන විදිහට කතා කරනවා. එවැනි මම මේ වහ බුදුරණවහන්සේ දැකලත් නැහැ. දැක්කත් මට හඳුනගන්නත් බැරි වේවි කියලා බුදුරණවහන්සේට පුක්කුසාති පිළිතුරු දෙනවා. භාග්‍යවතුන් වහන්සේට කල්පනාවක් ඇති වෙනවා මේ කුල පුත්‍රයා මාහුදෙසම පැවිදිච්ච කෙනෙක්. ඒ නිසා මේ කුල පුත්‍රයාටම දහම් දෙසන්නට ඕනේ කියලා බුදුරණවහන්සේ ධර්ම දේශනා කරනවා. බුදුරණවහන්සේ පුක්කුසාතිට කියනවා ධම්මන්තේ වික්ඛු දේශිතාමි තම් සුණාහි සාදුකම් මනසකරෝ විභාසිස්සාමි. මහණෙනි මම නුඹට දහමක් දේශනාව ඔබලා හොඳට අහන්න ශ්‍රවණය කරන්න හොඳින් මනසකාර කරන්න කියලා බුදුරණවහන්සේ ඔන්න මේ ධර්මයේ දේශනා කරන්න දෙහැක් වෙනවා. ඒ වෙලාවේ පුසාදි කියනවා හොඳයි තැවැත්නි එහෙනම් කියන්න මම ඔබ කියන එක අහන්නම් කියලා. ඒතර බලන්න බුදුරණවහන්සේ කියලා නොදැන බුදුරණවහන්සේට ආමසෝපවාදී කතා කරමින් දැන් ධර්ම අහන්න සූදානම් වෙනවා. ගානේ ප්‍රඥාවන්ත කෙනාගේ නුවණ එයා මේ ධර්ම අල්ලන හැටි බුදුරණවහන්සේ දැක්කෙත් නැහැ. දැන් බුදුරණවහන්සේ තමයි ඉතිරි ඉන්නේ. ආ බුදුරණවහන්සේ කියලා දන්නේත් නැහැ. අන බුදුරණවහන්සේ ධර්ම දේශනා කරලා ඉවර වුණාට පස්සේ තමයි මේ බුදුරණවහන්සේ කියලා ධර්ම තුලින් දැකලා කයෙන් බුදුරණවහන්සේ ඇහැ ඉදිරියට දැක්කා. ඒ වගේම කටහඬක් ඇහුවා ඒ ධර්ම තහන ගම්ම බුදුරණවහන්සේක දැනන් කියනවා. ඒ දහම වටහාගෙන තමා තුළින් දහම දැක්කට පස්සේ අය කවුරු කියන්න ඕන කමක් ඇති වුණා නෑ. තමන්ම තේරුම් ගත්තා මේ තමයි බුදුරණවහන්සේ කියන්නේ. එහෙනම් බුදුරණවහන්සේ කියලා අර නියුම් මේ ප්‍රකටවන්නේ අර බාහිර කයකට හෝ බාහිර දෙයකට නෙමෙයි, දහම තුලින් දහම දැකීමත් එක තමයි සැබෑවටම බුදුරණවහන්සේ කවුද කියලා තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එතකන් අපටි අපි බුදුරණවහන්සේ කියලා සරණ යන්නේ මනුස්ස ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨ මිනිස්සේ ශ්‍රේෂ්ඨ උත්තමී මහා ගුණයන් වලින් යුක්ත විශාල හැකියාවක් තියෙන අන්නායකගේ විශාල කරුණාවක් තියෙන ශ්‍රේෂ්ඨ උත්තමී සරණ යන්නේ. අපි යම් කිසි දවසක ධර්ම දැක්කද ධර්ම වටහා ගත්තද එදාටයි බුදුරණවහන්සේ කියන සැබෑම උත්තමයන් වහන්සේ අපට දකින්න පුළුවන්කමක් ලැබෙනවා. ඔන්න අපි මේ දේශනාව හොඳින් අහුවොත් අපට මේ තුලින් අපි අභ්‍යන්තරේ ලොකු වෙනසක් ඇති කර ගන්න පුළුවන් වෙයි. එතකොට මේ කුකුසාති බුදුරණවහන්සේගේ මේ ධර්ම ඇහුවේ බුදුරණවහන්සේ බවවත් දැනගැනීමේ, බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෙක් බවවත් දැනගැනීමේ, නැත්නම් ආවසවාදයෙන් කතා කරන්නේ එහෙම නොදැන අහපු ධර්ම ප්‍රඥාව තුලින් වටහා ගත්ත නිසා ඔහු සැබෑ බුදුරණවහන්සේ නෙවෙයි. එහෙනම් අපි ඒ විදිහට මේ ධර්ම ඇහුවොත් අපට පුළුවන්කමක් ලැබීවි සැබෑවටම මේ ධර්ම තුලින් තමාගේ ජීවිතයේ තේරුම් අරගෙන සැබෑවට බුදුරණවහන්සේගේ ශ්‍රද්ධාව පැහැදිලිව ඉස්තර ගන්න. ච දහතුරු අයම් වික්කු පුරිසෝ ච පස්සායතනෝ අටානස මනෝපවචාරෝ චතුරාදිඨානෝ යත්තිතං මනුස්සෝ නප්පවත්තන්ති මනුස්සයෝ කෝපණ නප්පවත්ත මානෝ මුනි සන්තෝෂි මිච්ඡති පඤ්ඤං නප්පමජ්ජේය සත්‍ය මනුරක්ඛේය රාග මනු රෝගේය සන්ති නේවසෝ සික්ඛේයාදි අයං උද්දේශෝ ච දහත් විභංගස්ස. දැන් මුලින් පැහැදිලි කරේ ලස්සන කතාවක්. එතකොට මේ කතාවට අපි හරි රසයි එක අහගෙන ඉන්නවා. මෙතෙන් පස්සේ තියෙන්නේ කතාවක් නෙමෙයි, නුවණ තියෙන කෙනාගේ ප්‍රඥාව තුළින් අත්දකින්න දෙයක්. ඒ නිසා මේ දේශනාවේ සාරය හරය කතන්දර නෙමෙයි, සාරය හරය මෙතන ඉඳලා තමයි පටන් ගන්නෙ. ඒ කතාව තුළින් අපට ඉස්මතු කරගන්න පුළුවන්කමක් ලැබුණා කුමක්ද? සැබෑවට බුදුරණවහන්සේව දකින්න පුළුවන් ධම්ම මුල් කරගෙන කියන වගේ. එහෙනම් බුදුරණවහන්සේව ධම්ම මුල් කරගෙන දකින්න පුළුවන් අපි මේ ධර්ම නිවැරදිව තේරුම් ගත්තොත්, නිවැරදිව වටහා ගත්තොත් අන්න අපට පුළුවන්කමක් ලැබෙනවා බුදුරණවහන්සේ දකින්න. මේ ධර්ම රසවත් වෙනවා කතාවට වඩා අපට වැටහෙනකොට. සාමාන්‍ය කෙනෙකුට කතාවක් කියනකොට රසවත්, නමුත් ප්‍රඥාව ඇති වෙනකොට ඒ කතාවට වඩා රසවත් තියෙන කිමන්ද ධර්ම වැටහෙනකොට. ච දහතුරු අයම් වික්කු පුරිසෝ චපස්සායතෝ මහණ, පුරුෂයා කියන්නේ දහතු මාත්‍ර හයක්, ස්පර්ශ ආයතන හයක්, අටහස මනෝපවිචාරෝ 18 දැනක හිත ඇසිරීමක්, චතුරාදිඥාන අධිෂ්ඨාන හතරක පිළිදලා අධිෂ්ඨාන හතරක් තියෙනවා. යත්තිතම් මඤ්ඤුස්සවණක් පවත්තන්නේ ඒ අධිෂ්ඨාන හතර පිළිදෙන පස්සේ මඤ්ඤනාවක් පවත්තන්නේ නැහැ. මනුෂ්‍යයෝකපන නපවර්තමාන මඤ්ඤනා නපවර්තන කොට මුනි සන්තෝෂී උච්චදී මුනිවරයා සැනසුන නියුණා කියලා කියනවා. පඤ්ඤා නප්පමංජී ප්‍රඥාව කියන ප්‍රමාදී බවට සත්‍ය මනුරක්කේ සත්‍ය කියන්නේ රකින්න, සත්‍ය රකින්නම චාග මනුරෝහේ අතහැරීම පුරුදු කරන්න, ත්‍යාගයේ නියත වඩන්න, සම්ති වේසෝ සික්ඛියාති සංසිධීම තියෙන හික්මෙන්න. මෙන්න මේක තමයි දහතුවල මාතුකා ටික. මේක වන්න බුදුරණවහන්සේ විස්තර කරනවා. දැන් විස්තර කරන කාරණාවේදී අපි සාමාන්‍ය දන්න න්‍යාය ඔස්සේ තමයි මේක පටන් ගන්නෙ. හැබැයි ඊට වඩා දෙයක් අපට හිතන්න ඕන දෙයක් මේ පරියායතන තියෙනවා. ඒක නිසා හොඳට චින්තනය මෙහෙවලා නුවණ මෙහෙවලා මේ කාරණා ගැන කල්පනා කරන්න. ඒ දහතුරු වයන් මේක පුරිසෝචිතිකෝ පණීතං උත්තං කිංජේතං පටිච්චුත්තං. මම මේ දහතු මාත්‍ර හයක් කියනවා කියලා වදාලා ඒ කුමක් නිසාද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඤ්ඤාණ ධාතු. ධාතු හය තමයි පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු හය. මෙන්න මේ සඳහා තමයි මම ධාතු හයක් කියනවා කියලා කිව්වේ. චේ පස්සායතන වයන් වික්ක පුරිසෝති කිය ඉතිකෝතම් පණිතං උත්තම් කිංකේතම් පටිච්ච උත්තම්. මොකද මේ ස්පර්ශ ආයතන හයක් කියනවා කියලා වදාලේ. චක්කු සම්පස්ස ආයතන, සෝත සම්පස්ස ආයතන, ගහන සම්පස්ස ආයතන, නිව සම්පස්ස ආයතන, කාය සම්පස්ස ආයතන, මනෝ සම්පස්ස ආයතන. මෙන්න මේ ඇස කන නාසය දිව කය මනස කියන ස්පර්ශ ආයතන හය. ස්පර්ශ ආයතන හය. මෙන්න මේක තමයි ස්පර්ශ ආයතන හය කියලා කියන්නේ. ධාතු හය කිව්වා, ස්පර්ශ ආයතන හය කිව්වා. අටහස් මනෝපවචාරයන් පුරිසෝතිතිකෝ පණේතං උත්තං කිංකේතං පටිච්ච උත්තං. මොකද මේ හිත හැසිරෙන දැන් 18 කියලා කිව්වේ. මොන්නේ ඒකත් විස්තර කරනවා. ආයෙ හොඳට මතක තියාගන්න මේ දේශනාව තුළදී ලස්සන පිළිවෙලක් තියෙනවා. මුල මැද අග පිළිවෙලක් තියෙන පිරිසිදු ලස්සන පරියායකින් යුක්තවයි නුවණ වැඩෙන විදිහටයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. ඒ නිසා අපිට මුල ඉඳලා පටන් ගත්තාම ක්‍රමානුකූලව හිතන්න පැටි මේ ධර්ම තුළින් ඉවර වෙනවා. ඔන්න හිත හැසිරෙන දැන් 18 මොකද? චක්කුණ රූපං දිස්වා සෝමනස්සක්ඛාණියං රූපං කෝචර. දෝමනස්සක්ඛාණියං රූපං කෝචර. උපේක්ඛාණියං රූපං කෝචර. ඇසෙන් රූපය දැකලා සෝමනස් ඇති වෙන ආකාරයට හිත හැසිරෙනවා. දෝමනස් ඇති වෙන ආකාරයට හිත හැසිරෙනවා. උපේක්ෂා ඇති වෙන ආකාරයට හිත හැසිරෙනවා. චක්කුණ රූපං දිස්වා ඇසෙන් රූපය දැක සෝමනස් ඇති වෙන ආකාරයට දොම්නස ඇති වෙන ආකාරයේද උපේක්ෂා ඇති වෙන ආකාරයට ඇසෙනවා. එතකොට අවස්ථා තුනයි. ඊළඟට සෝතේන සද්දං සුත්වා කයින් සම්දේ කහලා සොම්නස ඇති වෙන ආකාරයේද දොම්නස ඇති වෙන ආකාරයේද උපේක්ෂා ඇති වෙන ආකාරයට ඇසෙනවා. මේ විදිහට ඇස කන නාසය දිව කය මනස කියන හය තුළ තුන ආකාරය ගානි 18යි. මෙන්න මේක තමයි මේ හිත හැසිරෙන දැන් පුරුෂයාගේ හිත හැසිරෙන දැන් 18. චතුර අදිඥාන අයම් වික්ඛු පුරිසෝති ඉතිකෝ පණේතං උත්තං හිංජේතං පටිච්ච උත්තං. මොකද්ද මේ අදිෂ්ඨාන හතරක පිළිතලා පිළිතනවා කියලා කියන්නේ. අදිෂ්ඨාන හතරක පිළිතනවා කියන මොකද අදිෂ්ඨාන හතර? අදිෂ්ඨාන හතරක පිළිච්චාම මඤ්ඤණා පවත්තන්නේ නැහැ කියලා කියන අදිෂ්ඨාන හතර පිළිදෙර පස්සේ. අදිත්‍යන හතර පිහිටියාම මොකක්ද තියෙන්නේ? හතර තමයි පඤ්ඤාදිත්‍යාන, සච්චාදිත්‍යාන, ඡාගදිත්‍යාන, උපසමාදිත්‍යාන. මේක පැහැදිලි කරා මාතෘකා උද්දේශයේදී. ප්‍රඥාව අප්‍රමාදී වෙන්න, සත්‍ය රකින්න, ත්‍යාගයේ හික්මෙන්න, ත්‍යාගයේ පුරුදු කරන්න වඩන්න, සංසිඳීම හික්මෙන්න. එතකොට මේ විදිහට අදිෂ්ඨාන හතරේ පිහිටපු කෙනා මොනි සන්තෝෂ මිත්‍යන මඤ්ඤණා පවත්තන් නැතුව මඤ්ඤුස්වාන පවත්තන්ති මඤ්ඤණා පවත්වා සංසිඳුණු මුනිවරයා කියලා කියනවා මේ අදිෂ්ඨාන හතරේ පිහිටපු කෙනා. ඔන්න එතකොට මෙතන යම් කරුණ ටිකක් විස්තර කළා. දැන් මේක තමයි සාමාන්‍ය අර මාතෘකාවේ කරපු දෙක විස්තරය. එතනින් පස්සේ ඔන්න විස්තර කරනවා ප්‍රඥාවෙන් අප්‍රමාදී වන්නේ කොහොමද කියන වගේ. දැන් මේ දේශනාව කරගෙන යනකොට හොඳට මතක තියාගන්න ඕනේ මේ කාරණාව තුළදී බුදුරජාණන් වහන්සේ උද්දේශයේ විස්තර කරපු කර්ම කිහිපයක් තිබ්බා. ධාතු මාත්‍ර 6යි, ස්පර්ශ ආයතන 6යි, හිත හැසිරෙන 18යි කියලා කරුණ ටිකක් තිබ්බා. අදිෂ්ඨාන හතර පිටියහම මඤ්ඤණා පවත්තන් නැතුව අපු සාන්ත මුනිවරයා වෙනවා. එහෙනම් මේ කරුණු සියල්ලක්ම මේ තුල අන්තර්ගත වෙන්න ඕනේ. හැබැයි මේ වචන ටික ඔක්කොම මේකේ නැහැ. මේක නමුත් අන්තර්ගතයි. ඒක වටහා ගන්නත් අපිට නුවණින් විමසන්න වෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන් නම් මේක දේශනා කරගෙන යනකොට අදිෂ්ඨාන ධාතු 6 කියන එකත් ස්පර්ශ ආයතන 6 කියන එකත් ඉතිහාසයෙන් 18 කියන කාරණාවත් ඒ වගේම අදිෂ්ඨාන හතර තුළ හික්මෙන පිළිගියාම සාන්ද මුනිවරයා වඩ පත්තරේ විස්තර කරනවා. ඒ තුළදී මේ කාරණා ටික කොහොමද දෙන්නට ඇතුළත් වන්නේ කියන එක අපට තේරුම් ගන්න වෙනවා. ඔන්න ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙන්න ඉති පැහැදිලි කරනවා. දැන් ප්‍රඥාව කියන්නේ අප්‍රමාදී වන්න. කොහොමද ප්‍රඥාවෙන් අප්‍රමාදී වන්නේ? කතන්ති වික්ඛු අඤ්ඤං නප්පමද්දි. ජෛමා වික්ඛු ධාතියෝ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායු ධාතු ආකාශ ධාතු විඤ්ඤාණ ධාතු. මහාන ධාතු හයක් තියෙනවා. දැන් මේ හය විස්තර කරන්නේ මොකද? ඔන්නේ හය ඔස්සේ අප්‍රමාදී වෙන හැටි ප්‍රඥාව තුළින් අප්‍රමාදී වෙන හැටි විස්තර කරනවා. මෙතන මම මේ පින්වතුන්ට හිතන්න ඕනේ වැටක් ඉවර වෙන්න ඕන නිසා මම මේ කාරණාව මතක් කරලා දේශනා කරගෙන යන්නම්. දැන් ධාතු මාත්‍ර හය විස්තර කරගෙන යනවා. ධාතු හය වගේම ස්පර්ශාගත හයත් පැහැදිලි කරලා බලමු. නමුත් එක වචනයක්වත් මෙතන ස්පර්ශාගත ගැන කියන්නේ නැහැ. මේ දේශන අවසන් වෙනකම්ම විස්වස් ආයතන ගැන එක වචනයක්වත් කියන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ කරපු පරියාය තුළ ස්පර්ශ ආයතන තුළ ස්පර්ශ ආයතන ටික අන්තර්ගතයි. මොකද නැත්තම් නිකම් බුදුරජාණන් වහන්සේ කාරණාව කියන්න අවශ්‍යතාවයක් නැහැ. ස්පර්ශ ආයතන හය මේ පරියාය තුළ ඉස්මතු විය යුතුයි. නමුත් බුදුරජාණන් වහන්සේ වචන ඔස්සේ කාරණාව කියන්නේ නැහැ. ඔන්න එහෙනම් මේ දේශනාව කරගෙන යනකොට වටහා ගන්න උත්සාහ කරන්න මේක කොහොමද අපි මේ සියලු කාරණා අන්තර්ගත වෙලා මේක වටහා ගන්න කියන එක. පදමාජිවික්ක පදවි දහන. දැන් ඔන්න පටන් ගන්න කොතනින්ද? ප්‍රඥාවෙන් අප්‍රමාදී. ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙන්න පටන් ගන්න තැනදී ඔන්න මුලින්ම විස්තර කරන ධාතු 6 පැහැදිලි කරන්න උත්සාහ කරනවා. ධාතු 6 ඔන්න පටවි ධාතු. පටවි ධාතු සිය ආධ්‍යාත්මිකාසිය පාරක්. පටවි ධාතු තියෙනවා ආධ්‍යාත්මික පදමාජික අධ්‍යාත්මික පටවි ධාතු. මොකද ආධ්‍යාත්මික පටවි ධාතු. හොඳට මේ කියන එක මුලින්ම රසට අහන්න. දැන් අපි අහගෙන හිටපු එකක් වෙන්න පුළුවන් සමහරට. නමුත් ඒකට දැන් මුලින්ම ඉස්මතු. ඒ නිසා මේ කියන වචනයත් පාසා හොඳට අහන්න. මේ විස්තර ගැන ප්‍රඥාවෙන් අප්‍රමාදී නැහැ. මොකද ආධ්‍යාත්මික පටවි ධාතු. යන් අජ්ජත්තං පච්චත්තං කක්කලං හරිකතං උපාදිනං සියතිලා. යම් ආධ්‍යාත්මික තමා කියලා ගොරෝසු හදගතිය යුක්ත උපාදින වූ යමක් ඇද්ද? ආධ්‍යාත්මික වූ තමා කියලා ගත්ත හද ගොරෝසු උපාදින වූ අවසානට උපාදිනක වචනයක් තියෙනවා. හොඳට මතක තියාගන්න දේශනාවේ කියන පරියායවත් එක. ආධ්‍යාත්මික කියලා ගත්ත තමා කියලා ගත්ත හදගතිය ගොරෝසු ගතිය යුක්ත උපාදින වූ කොයි වගේ දේවල්ද? කේස්ලෝ නියද ඒසා ලෝමා නතා දන්තා තජෝ මන්සන් නහාරු අධ්‍යත්ති මින්දන් වක්කන් හදියන් එකන කිලෝ මකම් කෙටම් පම්පාසන් අන්තන් අන්තගුණා උදරියන් කරේසා ඔය ටික නම් අපි දන්නවා. එතකොට මෙතන විස්තර කරා පඨවි ධාතු කියන්නේ මොකද්ද? ආධ්‍යාත්මික බාහිර දෙකක් කියලා. ආධ්‍යාත්මික පඨවි ධාතු කියන්නේ මොකද්ද? කෙස්සම් නීදත් කියන එක නෙමෙයි විස්තර කරේ. මොකද්ද විස්තර කරේ? යන් අජ්ජත්තං පච්චත්තං කක්කතං කරිකතං උපාදීන. ආධ්‍යාත්මයේ තමා කියලා තද ගොරෝසු උපාදීන යමක් ඇද්ද? ඒකයි ආධ්‍යාත්මික පටවි ධාතු කියන්නේ. කොයි වගේද හරියට? කෙස්සම් නියද සම්මස් එහෙම කියලා කියනවා. යන්වා පණංජම් කිංච අජ්ජත්තං පච්චත්තං කක්කලං කරිකතං උපාදීන. තවත් යම් කිසි දෙයක් ඇද්ද ආධ්‍යාත්මික? තමා කියලා ගත්ත තද ගොරෝසු වලින් යුක්ත උපාදීන කිච්චිය. ඒ සියල්ලම ආධ්‍යාත්මික පටවි ධාතු. එතකොට ආධ්‍යාත්මික පටවි ධාතු කියලා කිව්වේ කෙස්ලොම් නියද සම්මස්නහර කියන එක උදාහරණයක් උපමාවක් ඒ වගේ දෙයක් කියලා කියනවා. මොකද අපි ඒක ගොරෝසු අපට ප්‍රකට වෙන දෙයක් ඒක. ගොරෝසු අපි මම කියලා ගත්ත දෙයත් එක්ක ප්‍රකට වෙන දෙයක්. තවත් යම් කිසි දෙයක් ඇද්ද? තමා කියලා ගන්න තද ගොරෝසු උපාදීන වෙන්නේ. අන්න ඒ තමයි ආධ්‍යාත්මික පටවි ධාතු. යම් අයං මුච්චති වික්ඛු අජ්ජත්තං අජ්ජත්තික පටවි ධාතු. මේකයි වික්ඛු ආධ්‍යාත්මික පටවි ධාතු. මොකක්ද ආධ්‍යාත්මික පටවි ධාතු කියන්නේ? කෙස්සොම් නේද සම්මාසනහල කියලා කියන්නේ. අජ්ජත්තං පච්චත්තං කක්කලං කරිකතං උපාදි. ආධ්‍යාත්මික තමා කියලා ගත්ත ගොරෝසු තදගතියේ උපාදින වූ ස්වභාවයක් ඇද්දයි ආධ්‍යාත්මික පටවි ධාතු. කොයි වගේ දේවල්ද? කෙස්සොම් නේදත් වගේ දේවල්. යාති කෝපන අධ්‍යාත්මික පටවි ධාතු යාති බාහිර පටවි ධාතු මහණ යම් ආධ්‍යාත්මික පටවි ධාතුවක් ඇයි
යම් වාක්‍ය පටවි ධාතුවක් ගැන. පටවි ධාතුව ඒ දේශ මේ දෙකම පටවි ධාතුමයි. ප්‍රශ්නයක් ඇති වුණ නැද්ද මෙතන? බුදුරණවහන්සේ විස්තර කරන්න ගත්ත මොකක්ද? පටවි ධාතු විස්තරය. පටවි ධාතු කියන්නේ මොකක්ද? ආධ්‍යාත්මිකයි බාහිරයි. දැන් විස්තර කරලා ආධ්‍යාත්ම පටවි ධාතු කියන්නේ. මොකද ආධ්‍යාත්ම පටවි ධාතු යම් ආධ්‍යාත්ම පංචත්තක් කලකල යන උපාදීන නෝදමක් කියන්නේ ඒක ආධ්‍යාත්ම පටවි ධාතු. ඉතින් බාහිර විස්තර කරේ නෑ. බාහිර විස්තර දැන් බුදුරණවහන්සේ දේශනා කරනකොට දහම් පරයයක් කියනකොට ඒ සියල්ලම ඉස්මතු කරනවා. මෙතන බාහිර පටවි ධාතු විස්තර කරේ නෑ. එහෙම නොකර ගියනම් බුදුරණවහන්සේ කියලා මොකද? යම් විස්තර නොකර කියනවා ආයමිතික විපෝ ආධ්‍යාත්මික පටවි ධාතු මේකයි ආධ්‍යාත්මික පටවි ධාතු යාචී යෝකෝ වන ආධ්‍යාත්මික පටවි ධාතු යාචී බාහිර පටවි ධාතු යම් ආධ්‍යාත්මික පටවි ධාතුක් ඇද්ද යම් බාහිර පටවි ධාතුක් ඇද්ද ඒ දෙකම පටවි ධාතු තමයි. එතකොට දැන් මේ බාහිර මේ කුක්ක සාරණාංශي බාහිර එක කොහොමද දැනගන්නේ? අනුචිත නොවන කාරණා. මෙතන අපට හිතන කාරණාවක් තියෙනවා. ටිකක් කල්පනා කරලා බලන්න. ඊළඟට කියනවා මේ දෙකම බුදු පටවි ධාතුක්මයි. තන මේ තමම නේසොමස්ති නමෙසොත්තා මේ මම නෙමෙයි මගේ නෙමෙයි මට ආන්නේ හැබැයි මුලින් දැනනේ කියන්නේ කොහොමද තම මේ මේ තමම නේසොමස්ති නමෙසොත්තා ඒ වෙන්න නැතකට සම්පන්නය දැක්කව මෙන්න මේ මනා ප්‍රඥාවෙන් දැකි මම නෙමෙයි මගේ නෙමෙයි මට ආන්නේ කියලා කල්පනා කරන්නේ මේ කියන්නේ යතහ භූතං සම්පන්නය දැක්කව තන මේ තමම නේසොමස්ති නමෙසොත්තා හඩගත්ටි ආකාරي මනා ප්‍රඥාවෙන් දකින්න මම නෙමෙයි මගේ නෙමෙයි මට ආන්නේ ඒ වෙනත් අදහපුතන් සම්පන්නය දිස්වා මේ විදිහ මනාකර ධාතී ප්‍රඥාවෙන් දකිනකොට පටවි ධාතු ආයේ නිමින්නදී පටවි ධාතු වලට කලකිරෙනවා පටවි ධාතු වාචිත්තන් විදිහට පටවි ධාතු විසයි ඔන්න මෙතන බලන්න ටිකක් කල්පනා කරලා කල්පනා කරන ගොඩක් කාරණා මේ තුළ තියෙනවා. දැන් මේ කාරණාව ඉස්මතු කරපු නිසා මෙතනින් මේ විදිහටම තමයි ආපෝ තේජෝ වායෝ ආකාශී විස්තර කරන්නේ. ඒ නිසා මේක සාමාන්‍ය වශයෙන් ප්‍රධාන වශයෙන් තුනක් ගත්තොත් පඨවි දකින හැටි උත්ජනිය දකිනවා පඨවි මඤ්ඤති පඨවි කියලා ගන්නවා පිළියෙතයි පදගතිය ඇතැයි කියලා ගැනීම උත්ජනියක් කියලා සේක පඨවි මාමඤ්ඤති පඨවි කියලා ගන්නවා නම් විදානයක් එක්කම එපා කියන විදානයක් එක්ක තියෙන ඉක්මීමක් ආතනෝන්සේ පඨවියක් නමන. එතකොට දැන් මෙතන බලන්න කල්පනා කරලා මේ අන්තර්ගතයේ තුල හිතන්න ඕනේ මොකද්ද? ස්පර්ශ ආයතන හය ගැන කරුණා. ඊළඟට තමයි මම ඒක හිතන්න ඕන පැත්තක් දුන්නේ. ඊළඟට තමයි මේ අන්තර්ගතයේ තුලදී මම කිව්වා බාහ්‍ය පටවි ධාතුව ගැන හිතන්න වෙනවා. හැබැයි මේ දෙකම බුදුරණවහන්සේ කියලානේ. එතන අපිට හිතන්න පැත්තක් හිතන්න කරුණාවක් තියෙනවා. මොකද අපි ගන්නකොට පටවි කියලා මේ විදුළු පටවි අපිට හිතෙන්නේ ඔක අපට බාහිරව අපට ලෝකයේ සේක වෙන තාක්කල අපට බාහිර තුමන් මේ දේ ප්‍රකට වන පින්වතුනි මේ පටවි කියන්නේ පදගතියෙන් යම් අධ්‍යාත් දැන් අධ්‍යාත්මික පටවි කියුවා අධ්‍යාත්ම පඤ්චත්ම කියන කාරණා අපි කකලන් කරියද පදව කුරුස්ස තමයි තද දොරොත් තුනමේ ප්‍රකට වෙන මොකද? හයනේ අපි. අතින් ඇල්ලුවා. ප්‍රකට වෙන. නමුත් අපි ගන්නෙ මේ ඇහිඳ දකිනකොට මේක පටවි. ඉතින් අපි ගත්ත එක වැරදි. එතකොට එහෙනම් බලන්න පටවි කියලා ගැනීම විස්තර කරන ආධ්‍යාත්මය. කරද යන් අඥත්තම් පච්චත්තම් කක්කම කලිතම් උපාදීන. උපාදානය ඕනේ අපට පටවි කියලා ගන්න. ආධ්‍යාත්ම දැන් අපි ආධ්‍යාත්මික භාය අධහැරලා පටවි කියලා ගන්නට අපට උපාදාන ඕනේ. උපාදානේ කතා කරන්න තියෙන්නේ කොතනද? උපාදාන වෙන්නේ කොහොමද? චක්කු සම්පස්සය, සොත් සම්පස්සය, ගහන ජීව කාය මන සම්පස්සය නැති උපාදාන වෙනවද? උපාදාන කියන සම්පස්සය තමයි. එහෙනම් මෙතන සම්පස්සය කතා වෙන්නේ නැද්ද? සම්පස්සය කතා. එතකොට දැන් බාහ්‍ය පටවි ගැන කතා වෙන්නේ ආධ්‍යාත්මික කියලා කියන්නේ යමකට සාපේක්ෂයි. අපි ගන්න දේ ගන්නවා. අපි ගන්න දේ යමක් ආධ්‍යාත්මික අනිත මොකද? බාහිර. මුංචි උදාහරණයක් ඇරෙන්න මම කියන්නම්. අපි සාමාන්‍ය ආයතන කියලා ගත්තොත් ඇහැට මගේ අත පේනකොට බාහිරයි. ඇහැට රූපී භාගිකයක් අත පේනවා. නමුත් මගේ කය හැදින මම ගන්නකොට මේක මගේ ආධ්‍යාත්මික. යමකට යමක් සාපේක්ෂයි. එන අධ්‍යාත්මයේ පටවි කියලා කිව්වට පස්සේ අධ්‍යාත්මය කියන එකට සාපේක්ෂව අනිත් එක බාහිරයි. උපාදින්න අජත්ත අජත්තම් වච්චත්තම් කියලා ගත්ත දෙයට සාපේක්ෂව මනිනදී බාහිරයි. එතකොට අජත්තෝ වච්චත්තෝ දෙක මොකද? කක්කලන් කරිවතන් උපාදින්නේ මට ගන්න. කක්කලන් කරිවතන් තද ගොරෝස් ස්වභාවයක් උපාදානිය නිර්මාණය කියලා. මම යමකට ආධ්‍යාත්මිකයි. දැන් මමගේ ඇඟේ තියෙනකොට මෙස්ටික් මම මගේ කියනවා. අයින් කරාම මම පාස්ටයි කියනවා. යම අපි ඒ මම ගන්නනේ අනු. ඒක නිසා ඒකාන්තයෙන් අපිට බාහිරයක් පරවන්න බැහැ. තමන් දකින න්‍යායට අනුව තමයි තමන් ගන්න ආධ්‍යාත්මික අනුව තමයි අනිත් දේ බාහිර වෙන්නේ. තමන් යමක් ආධ්‍යාත්මික කියලා ගන්නවද ඊට සාපේක්ෂව අනික බාහිර. හැබැයි මේ දෙකම උපාදී නැති කරට ගන්න එක අපිට පඩවි කියලා යමක් අහුවෙන්නේ ඒ සියල්ලන් උපාදානයක් හටගත්තා. එතකොට මෙතන පැහැදිලි කරන්නේ මේ දෙකම එකම ස්වභාවයක්. නමුත් අපට එහෙම ගෝචරුනේ නැත්තේයි අපි ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා බෙදා ගැනීමක් ඇති වුණ උපාදානය නිසා. මේක මම දකින්න කියන්නේ බාහිර දෙක මම නෙවෙයි කියලාවත් නෙමෙයි. මෙතන කියන්නේ මම නෙවෙයි කියලාවත් නෙමෙයි. මේ දෙකම හුදු එක ස්වභාවයක්. එකම එකම පටවි ධාතුමයි. ඊළඟට කියනවා මොකද්ද? හටගත්ත දේ ආකාරයෙන් දකිනකොට මම නෙමෙයි මගේ නෙමෙයි මට ආයෙත් නැහැ කියලා අන්න මනා ප්‍රඥාව දක්වනවා. එහෙම දකිනකොට මොකද වෙන්නේ? පටවි ධාතුයා චිත්ත විරාජී. පටවි ධාතු වහන්සේ ඇලෙන්නේ නැහැ. ඒහා එකතු වෙන්නේ නැහැ. ඇයි පටවි ධාතුව කියන්නේ කුමක්ද කියන කාරණාව අන්නව පතවි ධාතුවේ සකස් වීම අල්ල ගන්නවා. පතවි ධාතුව සකස් වෙනවා කියලා කියන්නේ පරමාණු එක දිලාවත් එහෙම නැත්නම් අපි කතා කරන බාහිර ලෝකයේ මොනවාරි විද්‍යාත්මක hali මොනවාට එක දිලාවත් කියනද බාහිර භෞතික දේත් කතා කරන දේ නෙමෙයි. මේක තියෙන්නේ කොතනද? මේක තියෙන්නේ උපාදානයක් එක්ක. උපාදානිය නිර්මාණය වුණාට පස්සේ මම කියලා අපි මේක සාපේක්ෂව බාහිර කියලා දාලා ඒ දැම්මදී අපි අරෝ කියලා මේක පටවි කියලා. අපි මේ දෙකම බෙදාගෙන අපි ආයෙත් එක දාගෙන කොච්චර මුලාවකට කොච්චර අනවබෝධයක් නිසා අපි මේ ලෝකයේ තුල සත්‍ය කියලා දකින්නවා. එහෙම බෙදාගත්ත දේ අපි බලනවා මේ මෙතන මම නෙමෙයි මේක මගේ නෙමෙයි මේක මට ආයිති නැහැ. මේක තියෙන්නේ මේ වගේ ටිකක් මේක තියෙන්නේ මේ වගේ දැක්ක බෙද බෙදා බෙද බෙදා අපි තවත් සංකල්ප ඔස්සේ දානවා මිස අපිට කවදාවත් පටවි ධාතුව කියන එක උපාදානිය නිර්මාණය කළා කිව් වෙයි. උපාදානියත් එක්ක නිර්මාණය වෙන්නේ හැටි දැක්කොත් ඔබ දකින්නේ මම නෙමෙයි මගේ නෙමෙයි මට අයිති නෑ කියලා දකින්නවා. මම කියන කාරණාව මේ බොරු පදනමක් බව යතහ බුද්ධ වශයෙන් දකිනකොට ඔන්න දැන් ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙන ආකාරය විස්තර කරගෙන යනකොට දැන් පටවි ධාතුව කියන එක විස්තර කරා. මොකද ආපෝ ධාතුව කියන්නේ? ආපෝ ධාතුව සිය අධ්‍යාත්මික සිය බාහිර. ආපෝ ධාතුව ආධ්‍යාත්මිකයි බාහිරයි කියනවා. අදමාජ්ජික අධ්‍යාත්මික ආපෝ ධාතුව මොකද ආධ්‍යාත්මික ආපෝ ධාතුව? යම් අධ්‍යාත්ම වච්චතන් ආපෝ ආභූමතන් උපාවින්න. යම් ආධ්‍යාත්මික ගලන් යන ස්වභාවයට ආපෝ ස්වභාවී යමක් ඇද්ද උපාදානයෙන් හටගත්ත මෙන්න මේකට කියනවා අධ්‍යාත්මික ආපෝ ධාතු කොයි වගේ දාලියද පිච්චෙන් වගේ. ඒ වගේ කියලා යම්වා බණඤ්ඤම් කිංචි අජ්ජත්තම් පච්චත්තම් තවත් යම් කිච්චයක් ඇද්ද ඒ වගේ යුක්ත. ඒකත් ආධ්‍යාත්මික ආපෝ ධාතුමයි. ඊළඟට යාචේ කෝපණ අධ්‍යාත්මික ආපෝ ධාතු යාච බාහිර ආපෝ ධාතු ආපෝ ධාතුනේ මේ ආධ්‍යාත්මික බාහිර කියන මේ දෙකම පුදු ආපෝ ධාතුවක්මයි. ඒක දකින්න කියන කොහොමද
සංගේතම් මොමනේ සමස්තින මේ සුවත්තා කිය මෙතන ධර්මත සම්පන්නය දක්වන මනා ප්‍රඥාවෙන් දකින්න කියන මම නෙමෙයි මගේ නෙමෙයි නේද මේ මනා ප්‍රඥාවෙන් දකින්නකොට මොකද වෙන්නේ ආපෝ ධාතුවේ හිත අයින් යන වෙලිනවා
එතකොට ආපෝ ධාතුව අපි නැහැ කියලා වැළවුවත් නෙමෙයි අපි තියෙන දෙයක් නැහැ කියලා බලන්නේ අපි හැම වෙලෙම බලන්නේ තියෙනවා කියලා අරගෙන නැහැ කියලා බලන්නේ නෑ කියලා බැලුවා නෙමෙයි හට ගන්න ආකාරය දකිනකොට අපි දා ගන්න දෙයක් අපි සත්‍ය වැටීම නිසා ඇති කරගත් සකස් කර ගැනීම මෙන්න මේක දකිනකොට මනා ප්‍රඥාවෙන් මේ මම කියලා හට ගන්න දේ බොරුවක් බව මොන මරි අන්න මැනීම දුරු වෙලා යනවා එතකොට පටවි දහතේ සත්‍ය දකිනකොට ආපෝ දහතේ සත්‍ය දකිනකොට තේජෝ දහතියම සත්‍ය දකින්නකොට වායෝ දහතුවේ සත්‍යයෙන් දකින්නකොට මොකද වෙන්නේ ටික 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 මේ හා එකතු නොවන සුභමයිපත් වෙනවා කායනුපස්සනාව තුළ කායනුපස්සනාව පුරුදු කරනකොට ආනාපාන සතිය හෝ මනෝමනු කරගෙන කායනුපස්සනාව ප්‍රකටව මූලික ප්‍රකට වෙන කාරණා තමයි කය මුල් කරන්නකොට මේ ගොරෝසු සිදු වෙන කාරණා මේක සත්‍ය දකින්නකොට මේක හා නොවැරේනවා එතන පඩවි ආපෝ තේජෝ වායෝ කියන මේ ස්වභාවයත් එක්ක අපට ගොරෝසු දෙයක් මුල් වෙනවා මෙන්න මේ ගොරෝසු දෙය සත්‍ය දකිනකොට අපි මේ සත්‍ය දැකීමත් එක්ක මේහා එකතු නොවෙනවා ඇයි මෙතන මම නෙමෙයි මගේ නෙමෙයි මට ඇයි නෑ හැබැයි එහෙම දැක්ක කියලා නිදහස් වෙන්නේ ඊළඟට ආයෙත් තව දැනගන්න පිටිනවා ඒකයි කායන පස්සනා වේදන පස්සනා චිත්තන පස්සනා ධම්මන පස්සනා කියලා මේ අනුපස්සනා හතරක්ම තියෙන්නේ මේ හැම එකක් තුළම සත්‍ය දැකලා ඒ සත්‍ය දැකීමත් එක්ක ලෝකයේ යමක් දෙන්න පිළිගන්නේ ඇතයි කියලා ගන්න ඇතයි කියලා ගන්න සියල්ලත් මේ සත්‍ය දැකිනකොට ඊළඟ දැනන්නේ නිවෙනවා ඊළඟට පඨවි ආපෝ තේජෝ වායු දැන් ඒ කාරණු හතරම විස්තර කරන්නේ මෙන්න මේ පරියාය ඒ වගේම ආකාශ ධාතුව මොකද ආකාශ ධාතුව කියලා කියන්නේ ඒකත් ඒ විදිහමයි ආකාශ ධාතුය අධ්‍යාත්මිකයි බාහ්‍ය ආකාශ ධාතුවත් අධ්‍යාත්මිකයි බාහ්‍ය කියන දැන් මම අර තේජෝ වායු විතර නොකලේ ඒ කරුණු ටිකක් නිපින්වතුන්ට ඒ විදිහම ගල්ප ගන්න පුළුවන් මොකද දැන් අපිට එතන වැඩිපුර තියෙන්නේ තේජෝ කියනකොට අපි දන්න අර උණුසුම් ස්වභාවයත් වායු කියනකොට සමාන ස්වභාවයක් තියෙන වචන ඒක කියනවා එතකොට ප්‍රධාන වෙන කාරණාව කියනවා අධ්‍යාත්ම පච්චත්තක අධ්‍යාත්ම පච්චත්ත උපාදිමකින් ස්වභාවයත් එක්ක කාරණා තමයි මූලික වෙන තියෙන්නේ ආකාශ ධාතුව පරිවිස්තර කරනකොට ඒකෙත් තියෙනවා මත ආධ්‍යාත්මික ආකාශ එයාම අධ්‍යාත්මෙන් පච්චත්තෙන් ආකාශම් ආකාශරතන් උපාදින්න දැන් ආධ්‍යාත්මික තුළ අවකාශයක් අවකාශ ස්වභාවයක් ඇති උපාදානයෙන් යුක්ත අන්න ඒකට කියන ආධ්‍යාත්මික අවකාශ ධාතු කොයි වගේ කොහොමද හරියට කන් සිදුර නාස් සිදුර මුඛ සිදුර මේ ආහාර මාර්ගය තුළ හටගන්නේ සිදුර මේ අවකාශයේ මෙන්න මේක ආධ්‍යාත්මික අවකාශ ධාතු තවත් යම් සිද්දයක් ගැන ආධ්‍යාත්මික පච්චත්තක මේ ආධ්‍යාත්මික තමා කියලා ගත්ත ආකාශ ආකාශ ස්වභාවය උපාදීන විදිහට ඒ සියල්ලම ආධ්‍යාත්මික ආකාශ ධාතු. ඒ වගේම යම් ආකාශ ධාතුවක් ඇද්ද ආධ්‍යාත්මික යම් ආකාශ ධාතුවක් ඇද්ද බාහිර මේ දෙකම මුළු ආකාශ ධාතුවක්මයි. මෙන්න මේක මනා ප්‍රඥාවෙන් දකිනකොට මේ ආකාශ ධාතුවේ පිට විදන්නේ ඒකිනුත් ඒකටත් නෙවෙයි දැන් එතකොට ප්‍රඥාවෙන් අප්‍රමාදී වීගෙන යන වැඩ පිළිවෙල තුළදී ප්‍රකට වෙන ගොරෝසු වන ගොරෝසු ස්වභාවයත් එක්ක සත්‍ය ස්වභාවයේ මනා ප්‍රඥාවෙන් හොයාගෙන යනකොට ගොරෝසු ස්වභාවයේ තුල ප්‍රමාණිකව සත්‍ය දකිනකොට සත්‍ය දැකීමත් එක්ක එලින් පිට අයින් වෙලා යනකොට මොකද වෙන්නේ අතාපරම් විඥානං කියව අවශ්‍යසති පරිසුද්ධං පරියෝදාතං තේරච විඥානං කිං ඥානි කිං ඥානං ඉතුරේම කියනවා මේ විඥානි මේ පිරිසුදු විඥානි තුලින් කුමද දැනගන්න සුඛාන්ති විඥානාති දුක්ඛාන්ති විඥානාති අදුක්ඛම සුඛාන්ති විඥාන ඔන්න සැප දැනගන්නවා දුක දැනගන්නවා අදුක්ඛම සුඛ දැනගන්නවා දැන් මම ඉස්සරහට ගත්තා කායන පස්සනාව සිත් හොඳට වැඩෙනකොට කායන පස්සනාව තුර සත්‍ය දැකලා ඒෙන් නිදිමෙනකොට වේදනාව ප්‍රකට වෙනවා දැන් කාය නැත්තම් ගොරෝසු ස්වභාවයට වඩා සියුම් ස්වභාවයක් එක්කම පිරිසුදු විඥාණය මේක තේරුම් ගන්නවා. ඔන්නද විඥාන ධාතුවේ කියන ස්වභාවය විස්තර කරගෙන යන හැටි. එතකොට විස්තර කරන්නේ හිත හැසිරෙන 18ක්. එතකොට හිත හැසිරෙන 18 තුලදී ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් මනසෙන් සැප දුක උපේක්ෂා ඒ හට ගන්නකොට තමන් හිතන ආකාරයක් එක්ක ඒක හට ගන්න ආකාරය විස්තර කරනවා. එතකොට ඒකට මේ කාරණාව අන්තර්ගතයි. සැප දුක අදුක්කම සුඛ. එතකොට දැන් මෙතනදී සාමාන්‍ය කුසලයක් එක්ක නැත්නම් විසු විඥාණය තුළදී මේ කෙලෙසත් එක්ක යන ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ. මේක අර අරදී දුරු වෙලා හොඳටම ප්‍රකට වෙන වේදනාව. එතන බැහැලෙ කරනවා මොකද්ද? සුඛාන්තිපි විජානනාති දුක්ඛාන්තිපි විජානනා. සැපයක් මනාවට දැනගන්නවා. දුකක් දැනගන්නවා. අදුක්කම සුඛයක් දැනගන්නවා විඥාණය. සුඛ වේදනියම් වික්ඛු පස්සං පටිච්චෝ උපාදි සුඛ වේදනා. මේ සුඛ වේදනාව ස්පර්ශයේ හේතු කරගෙන හටගන්නේ. සෝ සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදයානි පජානාති. ඔව් දැනගන්නවා මේ සැප වේදනාව හටගෙදිනකොට සැප වේදනා විඳින්නේ කියලා මනා ප්‍රඥාවෙන් දකිනවා ස්පර්ශයෙන් හටගන්නේ. ඒ සැප වේදනා විඳිනකොට. තස්සේ සුඛස්ස වේදනියස්ස පස්සස්ස නිරෝධං යම් තජ්ජං වේදිකං සුඛ වේදනියං පස්සං පටි උප්පන්නා සුඛ වේදනා සා නිරුද්ධති සා උපසමති පජානාති. මේ සැප වේදනාවට හේතු වෙච්ච ස්පර්ශ නිරුත් වුණාට පස්සේ සැප වේදනාවට හේතු වෙච්ච ස්පර්ශ නිරුත් වුණාට පස්සේ එයින් හටගත්ත මේ වේදනාවත් එයින්ම හටගත්ත මේ වේදනාවත් අර ස්පර්ශයේ නිරුද්ධ වීමත් එක්ක නිරුද්ධ වෙනවා සංසිඳෙනවා කියලා දැනගන්නවා. ඊළඟට දුක් වේදනාව දුක්ඛ වේදනියම් වික්ඛු පස්සං පටිච්ච උප්පදී දුක්ඛ වේදනා. දුක් වේදනාවට ස්පර්ශ හේතු කරගෙන සෝ දුක්ඛ වේදනං වේදියමාන දුක්ඛ වේදනං වේදයන් පජානාති. මේ දුක් වේදනාව වෙනකොට දුක් වේදනාව පිළිවි මනා ප්‍රඥාවෙන් දැනගන්නවා. තස්සේව දුක්ඛ වේදනියස්ස පස්සස්ස නිරෝධා යං තජ්ජං වේදිතං දුක්ඛ වේදනියම් පස්සං පටිච්ච උප්පන්නා දුක්ඛ වේදනා සා නිරුද්ධති සා උපසමති පජානාති. මේ ස්පර්ශය මුල් කරගෙන ස්පර්ශයෙන් හටගත් මේ දුක් වේදනාවත් එයින්ම හටගත් මේ වේදනාව ඒ ස්පර්ශ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන බවත් දැනගන්නවා. ඒ විදිහට අදුක්කම සුඛ වේදනාවත් මෙන්න මේ විදිහටම හටගන්න ආකාරය ස්පර්ශයෙන් හටගන්න ආකාරය දැනගන්නවා. ඒ ස්පර්ශ නිරුද්ධ වීමෙන් එයින්ම හටගත් ඒ අදුක්කම සුඛ වේදනාවත් නිරුද්ධ වන බව වටහා ගන්නවා. මෙතන ඉතින් කරුණ කීපයක් තියෙන හොඳට හොඳට හිතලා බලන්න මේ කියන කාරණාව ඊට පස්සේ බුදුරණවහන්සේ පැහැදිලි කරලා ලස්සන උදාහරණයක් කියනවා. සේතා වික විරණං කට්ටානං සම්පස්ස මොදානං කුස්මා ජායති තේජෝ අබිනිබ්බති තේ තේසං ඒව විරණං කට්ටානං. මොකද පැහැදිලි කරනවා හරියට මහණෙනි මේ ලී දෙක එකතු කරලා මේ අතුල්ලනකොට උණුසුම හටගන්න. උණුසුම නිසා තේජෝ අබිනිබ්බති වෙන්න ගන්නවා. උණුසුම හටගන්නවා ඒ උෂ්ණය උෂ්ණය නිසා ඒ උණුසුම හටගන්නේ ඒකෙන් තමයි ගින්න ඉපදෙන්නේ. ඊළඟට පැහැදිලි කරනවා මේ දීකල් දෙක අයින් කරාට පස්සේ අන්න මොකද වෙන්නේ? උණුසුම සහ තජ්ජා උෂ්ම සානිරුද්ධයි. එයින් හටගත්ත උණුසුම නිරුද්ධය යනවා. සාමු සම්බන්ධයි. එමෙව කෝ වික්‍රේ සුඛ වේදනියම් පස්සං පටිච්ච උපසුඛ වේදනං. අන්න ඒ විදිහේ ස්පර්ශයෙන් මේ සැප වේදනා වට ගන්නවා. ස්පර්ශ නිරුද්ධයෙන් මේ සැප වේදනා නිරුද්ධ වෙනවා කියලා මේ සැප දුක උපේක්ෂාව කියන මේ තුනම විස්තර කරනවා. මෙතනදී තුට්ටක් කල්පනා කරන්න ඕනේ. කල්පනා කරන කාරණාවක් කියනවා. බුදුරණවහන්සේ මේ දේශනා හොඳට අධ්‍යයනය කරනකොට කල්පනා කරලා බලන්නකොට හිතන්න ඕන කාරණා කීපයක් තියෙනවා. මේ සැප දුක අදුක්කම සුඛ කියලා මේ වේදනාවල් පණුව ගන්නේ කොතනදීද? මේක පණුව ගන්නේ තමන්ට සාපේක්ෂව. මේක බාහිර දෙයක කිසි කියන්නේ ස්වභාවය තුළ ඒක නැහැ. තමන් පණුව ගන්න දෙයක්. උජලානුබන්ධිතව සැප දුක අදුක්කම සුඛ කියන කාරණාව ඇති වෙනවා. එතකොට දැන් අර හිත හැදෙන් දැන් ධර්ම විස්තර කරනකොට විස්තර කරන චක්කුණ රූපන් දිස්වා. ඇතින් රූප දෙක සමනසක්තාණිය රූපන් කොයිද? සමනස ඇති වෙන ආකාරිත ඇසෙලි. දවනසක්තාණිය රූපන් කොයිද? උපේක්ඛාණිය රූපන් කොයිද? එතකොට මේක මූලිකව සිද්ධ වෙනවා. ඇසත් රූපයත් විඥානයත් එකතු වීම. එකතු වෙච්ච තැනදී අපි දාගන්න න්‍යායක් කියන මොකද්ද? දකින දේ තිබ්බා දකින්නම කියක්. ඉතින් දකින දක්ක මට දකින දේ වටහා ගන්නට ඕනේ. අන්න අපි කල්පනා කරනකොට මොකද වෙන්නේ? තමන්ගේ රාමුවට අනුව තමන් යමක් පුදු කරගන්නවා සැපදු බදුකමසෙ. පුදු අනුබදිතයි. මම ඔකට කියන විතර කියන උදාහරණයක් තමයි මම්මගේ අම්මා දකින එක. මම්මගේ අම්මා දකිනකොට මට අම්මා කියලා ආදරයක් ඇති වෙනවා. තාත්තා අම්මා දකිනකොට අම්මා කියලා ආදරයක් ඇති වෙන්නේ නැහැ. මගේ භාර්යාව කියලා ආදරයක් ඇති වෙනවා. එතකොට මට අම්මා වුණේ ඇහත් රූපයත් විඥානයත් එකතු වුණාට පස්සේ මම එකතු වීමක් බව නොදැක මම ඊට නිසා මට බාහිර දෙයක් තියෙනවා. තිබිච්ච බාහිර දේ මගේ රාමුවට කොටු කරගත්ත මගේ අම්මා බව. තාත්තා මොකද වුනේ? ඇසත් රූපයත් විඥානයත් එකතු වුණාට පස්සේ තාත්තට ඇති වුණා තාත්තා එතන ඉන්නවත් බාහිර දෙයක් තියෙනවා. තාත්තගේ රාමුවට කොටු කරගත්ත මගේ භාර්යාව. එතකොට එහෙනම් මම මගේ අම්මා නැහැ කියලා හිතුවා කියලා. තාත්තා භාර්යාව නැහැ කියලා හිතුවා කියලා. මේ දැක්කු දෙන්නේ. මේ සත්‍ය දැකින්නේ නැහැ. අපි අද කරන්නේ මෙන්න මේ න්‍යාය. ගොඩනගිච්ච අම්මාව මම අයින් කරලා දානවා. ලෞකික සම්මාදී ජීවිත අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා. ඊළඟට අයින් කරලා දාලා අම්මා නැහැ තාත්තත් නැහැ. ඇයි? දැක්කේ අම්මා නෙමෙයි කියලාද? ඒකත් දුරු කරලා දානවා. ඇයි ඒක හේතුව? එතනදී මම දාම් සංකල්පයක් ලෞකික දෙයක් එක්ක. නමුත් ඊට වඩා ප්‍රබලව සිදුවෙච්ච දෙයක් කියනවා මොකද්ද? ඇසත් රූපයත් විඥානයත් එකතු වීම නොදැක්ම නිසා මම දකිනවා මම ඇත මට බාහිර දෙය ඇත. ඒ නිසා මොකද වෙන්නේ? දකින මම ඉන්නවා. දකින බාහිර දෙය තියෙනවා. ඊළඟට දකින බාහිර දෙය තිබිච්ච නිසා මට දැක්මෙන් පරිබාහිරත් ඒ දෙය තියෙනවා. අපි කල්පනා කරලා බලනවා අනිත් පැත්තෙන්. නැහැ දැක්ක දේ කිම දෙයක් නෙමෙයි. මෙතන අම්මා කියලා දෙයක් නැහැ කියලා අන්න දකින්න දෙයක් නැහැ කියලා කෙනෙක් අහකව කල්පනා කරනවා නිවන් දකින්න යනවා කියන කාරණා සම්බන්ධයෙන්. අම්මා කියලා දෙයක් නැහැ කියලා කල්පනා කිරීමෙන් අන්න දැකපු දේ නැති බවත් කල්පනා කරනවා. මෙන්න මේ න්‍යාය තමයි හැමෝටම හටගන්නේ. ඔබ දකින්න මම ඇත නැත්නම් දකින්න දෙය ඇත නැත්නම් දකින්න මම දකින්න දෙයක් නැත ඊළඟ දකින්නේ පරිබාහිරත් මේ දෙය ඇත කියලා. එතකොට මේ කාරණාව සත්‍ය නොදැකීමත් එක්ක අමුතුල හටගන්න දෙයක්. එතකොට මෙන්න මෙතන මේ උපමාව තුලින් මම මේ කාරණාවලියක් ලස්සන ඉස්මතු කරන්නම්. උපමාවේ තියෙන එකක්වත් එක්ක මොකද උපමාව අපි උපක් බුදුරණවහන්සේ දේශනා කරන්නේ කුමක් පිණිසද? නුවණට වටහා ගන්න. දැන් මම කියන උදාහරණෙත් එක්ක කල්පනා කරලා බලන්න. මම අම්මා දැකින එකයි තාත්තා අම්මා දැකින එකයි. එතකොට එතනදී මම තමයි මං අම්මා දැම්මේ. හැබැයි මගේ ඇහැ රූපයෙන් එකතු වුණා. මගේ ඇහැ රූපයෙන් එකතු වුණා කියන කීමත් ඉතින් අපි කියනකොට අපි දේශනා කරන්න වෙනවා. නමුත් එහෙම කියනකොට අපි ඉතින් ගිහින් ඉවරයි. ඇසත් රූපයත් විඥානයත් එකතු වුණාට පස්සේ මම ඇස් තියනවා කියලා ගත්ත, බාහිර රූපේ තියනවා කියලා ගත්ත, අන්න තියෙන රූපේ මට සාපේක්ෂව මට සපක් කරගන්නට, මට දුක් කරගන්නට අවශ්‍ය විදිහට මම කල්පනා කරා අම්මා මූ කරගෙන. මම අම්මා කියලා දාගන්න. තාත්තා මම කියලා දාගන්න. මෙන්න මෙතන උදාහරණ ගානක් කල්පනා කරන්න. රීකැලේ දෙක එකතු කරනකොට හදගන්න උණුසුම උණුසුම තාපනය කරන ඒ උණුසුම ප්‍රති විනකට ගන්න. රීකැලේ දෙක ධර්මණය කරනකොට උණුසුමක් හදගන්න. උණුසුමෙන් ගින්නක් හදගන්න. දුරු කරන්න කියන උණුසුම ගින්න නෙමෙයි. මොකද ඊළඟට කියන්නේ රීකැලේ දෙක අයින් වෙච්ච ගම උණුසුම දුරු වෙනවා. ගින්නක් හදා ගන්න පුළුවන්. ගින්නක් හදා ගන්න බැහැ. ඒ වගේ මොකද්ද? ස්පර්ශයෙන් හටගන්නවා සැප වේදනාව. ඒයින් හටගත්ත සැප වේදනාව ඒ ස්පර්ශ දුරු වීමෙන් නිරුද්ධ වෙලා. එතකොට එහෙනම් තිබිච්ච දේ අපි කොච්චර කඩලා බෙදලා බැලුවත් එහෙම දෙයක් නැහැ කියලා හිතුවත් කවදාවත් මේ හටගත්ත සැපම දුරු වෙන්නේ නැහැ. අපි දැක්කනම් මට අම්මා මං අම්මා කියලා දාපු සංකල්පෙ නෙමෙයි. මට අම්මා කියන කියන්න කලින් මෙතන ලෝකෙ ගොඩ නැගිච්ච හැටි. තාත්තට බහරියාව කියන්න කලින් මේ ලෝකෙ ගොඩ නැගිච්ච හැටි. දැන් මේ පිටුම අහලා ඇති කතාවක් තියෙනවා අනුරාධපුරේ තිස්ස කියලා ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේ දැන් දකින්න ලැබෙනවා කාන්තාවක් ඉස්සරහින් යනවා. හැබැයි සාමාන්‍ය දැක්ක කාන්තාවක් නෙමෙයි ඇටසැකි. ඉතින් ඉස්සරහට කාන්තාවක් ආවා. නමුත් දැක්ක ඇටසැකි. නමුත් ඒ දැක්කම තමන් කොට කරගත්තර අස්තික සංඥාවත් එක්ක දැකපු දැක්ම. කාන්තාව කියන ගානම අයින් වෙලා අස්තික සංඥාවත් එක්ක කොට කරගත්තා. මම ඉන්න බාහිරය කියනවා කියලා ගත දෙයත් එක්ක තියෙන දේ තමන්ගේ රාමුවෙන් දැන් මම කල්පනා මට දැනෙනවා. අපි දැන් දැකිය යුත්තේ ඇදසකිල්ලක් දැකනොට රාගය නෙවෙනවා. ඒක ඇත්ත. නමුත් අපි සත්‍ය දැකලා මොහෙන් කඩන්න බැහැ. සත්‍ය දකින්නට නම් මෙන්න මේ යථාභූත වශයෙන් හටගන්නදී හටගන්න ආකාරයේ මනා ප්‍රඥාවෙන් දැකීම වෙනවා. එතකොට එහෙනම් මෙන්න මේ විදිහට මෙතන මේ උදාහරණය තුල යතුමාව තුල හොඳට ඉස්මතු වෙනවා. හොඳට පැහැදිලි වෙනවා. අපිට මේ ලෝකයේ තුල අපි බාහිරව ගොඩනගාගත් මේ ස්වභාවය අපි බෙදලා බැලුවා කියලා අපිට කවදාවත් මේකින් ගැලවෙන්න බෑ. තාවකාලික ගැලවීමක් කියන්නේ. නමුත් සකස් වෙන ස්වභාවයේ කවදාවත් දුරවන්නේ නෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට මේ වේදනාව ටික වන්න සැප දුක අදුක්කම සුඛ කියන මේ වේදනාවල් වල සත්‍ය ස්වභාවය ඒ ආකාරයෙන් දැකෙන. හැබැයි මේ වේදනාව සත්‍ය දැක්කේ අර මම කොටු කරගත්තාම එක වෙනපු කාරණාව නෙමෙයි දැක්කේ. මූලිකව මත ගැනීම දැක්කේ. ඇසත් රූපයත් විඥාන එකතු වීමෙන් ඇතිවීම දැක්කේ. ඇසත් රූපයත් විඥාන ඇතිකල්ලි මේක හටගත්ත කොහොමද කියන කාරණාව ප්‍රඥාවෙන් දැක්කේ. ඊළඟට මොකද වෙන්නේ? අතාපරං උපේක්ඛාය අවසිච්ඡති පරිසුද්ධා පරියෝදාදා මුදුච්ච කම්මඤ්ඤච කම්මඤ්ඤාති පවහසරාජේ. ඔන්න දැන් ඉතුරු වෙන මොකද්ද? මේ විඥානය තුළින් වේදනාවල් ප්‍රකට වෙනවා දකිනකොට ප්‍රභාසර උපේක්ෂාව. මේ ප්‍රභාසර උපේක්ෂාව තුළදී ඔහුට ඒ උපේක්ෂාව තුළ අර වේදනාව කියන කාරණාව එක්ක නෙමෙයි හිත යන්නේ. ඒ සත්‍ය දැකපු නිසා එයා හිතුවේ නෙමෙයි නේ. මේ ප්‍රභාස උපේක්ෂාවේ ස්වභාවය පැහැදිලි කරන කොයි විදිහටද? හරියට හතරන් හදන කෙනෙක් හස් වලින් ස්වභාවය අරගෙන ගොරෝසු ටික ටික අයින් කරලා සියුම්ම සියුම්ම ඒකේ තියෙන මුංචි ලොඩු කෑලි ටිකව අයින් කරලා අයින් කරලා අයින් කරලා ප්‍රමාණිකව හොඳට කර්මන්නේ වෙච්ච හතරන් එක පිටු වෙනවා. ඒකෙන් කැමති විදිහට ඕන ආභරණයක් හදාගන්න පුළුවන්. අන්නේ වගේ කියනවා මොකද්ද? මෙන්න මේ උපේක්ෂාව පිළිසුදු උපේක්ෂාවෙන් පුළුවන් කියනවා මොකද්ද? ඉමංචේ අහං උපේක්ඛං එවං පරිසුද්ධං එවං පරියෝදාදාං ආකාසං ජායතන උපසංහරීය. මෙතනදී කල්පනා කරන්න කරුණක් හිතනවා කරුණක් තව කියනවා. දැන් අපට දේශනාව මුලින් ඉඳලා අපි ඉවරදුව හදාගෙන නොගියොත් මෙව දැන් අවසානයේ තියෙනවා මේ අරූප දෙමාන සම්බන්ධ විස්තරය. එතකොට අපට ඒක පාරටම යන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් ලෞකිකව බුද්ධ කරන අරූප දෙමාන. හැබැයි මුලින් ඉඳලා මේක අධ්‍යයනය කරගෙන ආවොත් පටන් ගත්ත කොතනින්ද ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙන තැනින්ද? හතරමහා දාන මුල් කරගෙන මේක සත්‍ය දකින ආකාරය මොනින් පටන් ගත්තා? නිවැරදිව සත්‍ය දකිමින් දකිමින් යනකොට හතර මහා ධාතු ආකාශ ධාතු ඇතුළත් මේ තුල සිට පිට වීම දුර වෙලා වේදනාවේ සත්‍ය දකිනකොට ත්‍රිසු උපේක්ෂාවත් එක්ක දැන් එතකොට හටගත් ස්වභාවය ලෝකෝත්තර මාර්ගය තුල යන වැඩ පිළිලා ලෝකෝත්තර මාර්ගය තුල යනකොට මූලිකව හටගන්න ගොරෝසු ස්වභාවයේ සත්‍ය දකිමින් එහා එකතු නොවනකොට ඊට වඩා සියුම් ස්වභාවය වල තුල හිත පිට. දැන් මේ කිරුස උපේක්ෂාව දැන් මොකද්ද යමු වෙන්නේ? උපේක්ෂාව උපේක්ෂාව තුලින් පුළුවන් කියන ආකාසානංචායතනයට හිත යොමු කරන්න. තදනු ධම්මංච චිත්තං භාවේයං. ඒවන් මේ අයන් උපේක්ඛා තන් නිස්සිතා සදුපාදානං චිරන් දීගමත් දහනං නිස්සේයම්. මොකද බුදුරජාණන් පැහැදිලි කරනවා මේ උපේක්ෂාවට ආකාසානංච ආයතනයට යොමු කරාට පස්සේ මේ තුල සිත පිහිනනවා. ඒක සිත පිහිනුවාට පස්සේ මේ උපේක්ෂාව තන් නිස්සිතා එකතු වෙලායි සදුපාදානං ඒහා එක උපාදාන කරනවා. ඒක බොහෝ කාලයක් පවතිනවා. දැන් මේක දකින්නේ කුමකින්ද? ප්‍රඥාවෙන්. දැන් ඒකද හිත එළෙව්වොත් මේ සමාන වෙනකව දකින්නවා. දැන් මෙහෙම පුදු කරගෙන ඇවිදින්න යන කෙනා මේ ස්වභාවයට ගියොත් මේක හිත පිළිනකව දකින්නවා. එතකොට එයාට මෙහෙම උපේක්ෂාවක් පුදු කරගෙන ආව කෙනාට මේ විදිහට වැඩපිළිවෙල පුදු කරගෙන ආව කෙනාට මෙහෙම එකපාරට ආකාසානජයත් ගන්න පුළුවන්ද? එයාට ඒ පුළුවන්කම ලැබුණේ කුමක් නිසාද? අර ඊට කලින් සියලුම දේ තුළ සත්‍ය දැකපු නිසා. සත්‍ය දැකපු නිසා ඒ හිත පිටින්නේ නැහැ. මහණිදාන සූත්‍රයේ අවසානයේ විස්තර කරන පඤ්ඤායමුත රහතන් වහන්සේ කියන්නේ කවුද කියලා? පඤ්ඤායමුත රහතන් වහන්සේ කියලා කියන්නේ ආයතන දෙකයි විඥානති හතයි. මේ නව සත්තාවා. මේ සියල්ලන්ගේම සමුදේ අස්තංගමේ ආස්වාදේ ආදීනේ නිසරණි මනා ප්‍රඥාවෙන් දැක නිදහස් වෙච්ච කෙනාට කියනවා පඤ්ඤායුක්ත කියලා. විඥානාර්ථික හතයි ආයතන දෙකයි කියලා කියනකොට නේව සංඥා රා සංඥා කරත් ඇතුළත් ආසන්නද ඇතුළත්. අරූප ධ්‍යාන තුන හතරම ඇතුළත් අසන්න සතත් ඇතුළත්. මේ සියල්ල හිම සමුදේ දකින්න. අස්තංගමේ දකින්න. ආස්වාද දකින්න. නිසර දකින්න. ඊළඟට මේ හිතන්නන කාරණා ටික බුදුරජාණන්සේ දේශනා කරන සමාධිය විදර්ශනා කරගෙන යනකොට සමදේ ඔස්සේ යනකොට පරිණ ධ්‍යානයේ තුල සිට යොමු කරගත්ත කෙනා එහි පහත්ය දකිනකොට ඔහු පංචවිපාස්කන්ධයෙහි ප්‍රකට කරගත්තට පස්සේ එහි සංකෘති ස්වභාවය අත්විඳිනකොට සිතේ එයින් ඉත්තන් පටිවාව සිතේයි නයි වෙලා අමතහාය දහතුව ඉත්තන් පසිදති කර විතර කරනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම සත්‍ය දැකීම. එහු ඒකන් සන්තන් ඉඳන් පණකට දෙක පුදු කරනකොට ධමරාගේ කිප්පත නාගාන නැත්තම් මේ නිවෙනවා. මේ විදිහට දෙවන ධහාරේ තුන හතරට විතර කරනවා. අරූප ධහාන වලදී ආකාස සංඥායතන විඥාන සංඥායතන අපි සංඥායතන විතර කරනවා. රූප වේදනා සංකාර විඥාන කියන ප්‍රකට කරගන්න තියෙන මේ දිතා ඒක මුල් කරගෙන ඒකත් අරගෙන දෙන පුරුදු කරලා එතනත් අර විදිහම හිතේ නැයි කියලා නිවනේ හිත පිරිනවා. හැබැයි නිව සංඥා නාසඤ්ඤායත හිම කියන්නේ ඒ නැගිටලා ඊළඟට නිතර නිතර ඒ කාරණා ස්වභාවය ප්‍රකට කරගෙන ඒ නැගිට තමයි විදර්ශනාවක් කරන්නේ. ඉතින් ඒ නැගිට විදර්ශනාවක් කරනකොට සංකල්පනාවක් නෙවෙයි. සමුදයක් තමයි. අස්තංගමයක් තමයි. සමුදයක් දකින්නේ ප්‍රඥාව. නිවෘත්ති රාගයේ මුදයන්ම සමුදිතයි. නැහැ කියන දෙයක් නෙමෙයි. ඒක නයි මොනවද? නවතු ප්‍රහසියෙන් දේශනා කරනවා. ඔන්න හිතනම් කාරණා. මෙතනදී පැහැදිලි කරනවා. ඊළඟට මහණිදානදී පැහැදිලි කරනවා. ඊළඟට අඟුතනිකය දෙන පඤ්ඤායමුක්ත උතුබාගමුක්ත සුසු දෙක. ඒකෙන් පැහැදිලි කරනවා පඤ්ඤායමුක්ත සූත්‍රයේ මේ අටම විස්තර කළා ධ්‍යාන අට රූපාවච අරූපාවච මේ සියල්ලන්ගේම සමුදය ආස්වාද ආදී විස්තර කියලා කියනවා. ඒ සියල්ලන් සමුදිනවා. හැබැයි කයි විස්පස් කරන්නේ නැහැ. දැන් මෙතන මේ විස්තර කරන වැඩ පිළිවෙල තුලදී ආකාසාන අංචයන් හිත පිහිටන්නේ හිත යොමු කරන්න පුළුවන්. හිත යොමු කරන්න පුළුවන් මේ. මූලික දේ විදර්ශනා කරගෙන එනකොට ඒ තුළ හිත නොපිහිටනකොට හිත පිහිටන්නේ කොතනද? ඒ උපේක්ෂාවද ආකාසානංචායතන. ඇයි මෙතනින් එහා සියල්ලම සත්‍ය දැක්කා? හැබැයි මෙහිකත් කුමක්ද? දැන් මෙතන විතර කරනවා ආකාසානංචායතන යමුණු ඒක හිත පිටනවා කියලා. ඒ තුල වාසය කරනවා. ඊළඟට ආයෙත් විතර කරනවා විඤ්ඤාණංචායතන. ආපේ සංඥායතන, නේව සංඥා සංඥායතන. මේ හතරෙම යමු කර හිත පිටනවා කියලා. ඊළඟට විතර කරනවා මොකද්ද? සෝ ඒවම් පජානාති. ඉමං කිය යමං උපේක්ඛං ඒවම් පරිසුද්ධං ඒවම් පරියෝදාද ආකාසානංචායතන උපසං කරෙයියම් අදෝ ධම්මං දිට්ඨං භවෙයං සංකත මේතං. මේකත් සකස් කරගන්න දෙයක් සංකතයක් ආකාසානංචයයි. ඒ වගේ විඤ්ඤාණංචයයි, ආපිඤ්ඤාණංචයයි, නිය සංඥාසයි, නාසංඥායි.
ආකාසානංචායතනයේ ස්වභාවය සංගතයක් බව කයින් ස්පර්ශ නොකොට හැබැයි ප්‍රඥාව තුළින් සත්‍ය දකින්නවා. ප්‍රඥාවෙන් සත්‍ය දකින්නේ කොහොමද? ක්‍රමානුකූලව මූලික දේක සත්‍ය දැකපු නිසා හිත දැකපු නිසා හිත පිටින්නේ. එහෙනම් හිත පිටින්නේ මෙතන ආකාසානංචායතන. ආකාසානංචායතන හිත පිටපු තැනින් දැනගන්නවා මේකල හිතියොත් මේකේ වාසය කරන්නේ. මේක සකස් වෙන ස්වභාවයේ සංකතය කියන්නේ මෙතන වචනකින් හිතන එක හිතනවා නෙමෙයි මේක සංකතයක් කියලා. සංකත මේකෙන් කිය දකින්න මේකේ සකස් වීම දකින්නවා. සකස් වීම දකින්න නිසා මේක හට ගැනීම දකින්න නිසා ඒකෙත් පිටින්නේ නැහැ ඊළඟට. ඊළඟට විඤ්ඤාණං ඥානං කියන්නේ ඒක සංකත වේදන් කියලා දකින්න. ඊළඟට ආපේතං ඥායද ඒක සංකත වේදන්. මේක දකින්නේ සකස් වීමත් එක්ක නිසා ඒ තුන එකතු විවාසි කරන්නේ. මේව සංඥා නාසංඥායතනත් සකස් වීම දකින්නවා. ඒ සකස් වීම දැක්කේ ඒකට කය ස්පර්ශ කළා කියලා නෙමෙයි. සමදයක් ඔස්සේ යන වැඩපිළිවෙලත් එක්ක නෙමෙයි ස්වභාවයද. සමදයක් ඔස්සේ කෙනෙකුට කියොත් සමතේ තුන ඉන්න කෙනාට මේව සංඥා නාසංඥා විදර්ශන කරන්න බැහැ. අවුෙන්නේ නැහැ. හැබැයි යා නැගිටට පස්සේ ආකීච්ඡ ඥායතන දක්වා විදර්ශනා කරා සත්‍ය දැක්කා. නමුත් නිදහස් වෙන්නේ නැහැ. නේවසඤ්ඤා නාසයන් සමාපත්‍ය සමවැදුණාට ඒක උදස්නා කරන්න බෑ. ඒයින් නැගිටිනකොට ආකීචඤ්ඤාවක් නැහිත පිටන්න විදියක් නැහැ. සත්‍ය දැක්කා. නේවසඤ්ඤා නාසයන් උදස්නා කරන්න විදියක් නැහැ. ඒකද යන්නේ නැහැ. එහෙනම් එයා දැක්කේ කොහොමද? ප්‍රඥාව මුල් කරගෙන එයා සත්‍ය දකිනවා නේවසඤ්ඤා නාසඤ්ඤා දු හටගන්න හැටි. ඇයි ආකාසානඤ්ඤාතර නෙමෙයි හිත නැගිටිනකොට පිටන්නේ? ඇයි ඒක සත්‍ය දකින්නේ නැහැ? ඒක සත්‍ය දැකුණ විදියට පිටන්නේ නැහැ. හැබැයි නේව සංඥා නා සංඥායතනයේ සමාපත්තිය තුළ ඔහු නොසිත ඒ නැගිටිනකොට හිත පිළිදන්නේ හිනම් මේ සකස් වෙන ආකාරයේ දකින්නවමනා ප්‍රඥාවෙන් නේව සංඥා නා සංඥායතන. අන්න නේව සංඥා නා සංඥායතනයේ සත්‍ය දකින්නවා. ඒක සංකතයක් නේ දකින්නවා. يعني සංකත මේතන් කියලා කියනකොට මේ සිතින් හිතන එකක් නෙමෙයි. සංකත මේතන් මේක සකස් වීමක් බව ප්‍රඥාවෙන් දකින්නවා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සෝ නේවතං අවිසංතරෝ ඔවසහස් කරන්නේ. එනම් සමුදේ දැක්කා. සමුදේ දැක්කා නිරෝධය කියනොත් මේ නැතිවම නෙමෙයි දැක්කේ. දැන් නැති වෙනවා ඒකට ගිහිල්ලා විරුද්ධ දැනන්නට ඕනේ. එනම් සමුදේ දැක්කා. අස්තන්නේ මේ දැක්කා. සකස් නොවන ස්වභාවය දැක්කා. ආස්වාදයේ ආධිනව නිස්සාරණය කියන කාරණා මනා ප්‍රඥාවෙන් දැක්කේ. ඔව් දකින්නවා මේකේ ගියාට පස්සේ මේක හිත පිහිටන ආකාරය. ආදීනවේ ස්වභාවයක දකින්න ආස්වාදයෙන් එක්ක හිත පිළිදෙනවා. ආදීනවේ දකින්න අපි පිළිදෙන පස්සේ ඒක ඉන්න නිසා නිස්සාරණය අන්න මේ සංකතිය බව දකින්නකොට මේ ඉන්න මිත් වෙනවා. මනා ප්‍රඥාවෙන් ඒක දකින්නවා. අභිසංකරෝ තං නේව තං අභිසංකරෝදි නාභිසංකේතේති. ඔව් සකස් කරන්නේ නැහැ. භවය වයිභවව පැවැත්ම කරන ප්‍රයත්න කරේ. සෝ අනභිසංකරෝතෝ සකස් නොකර අනභිසංකේතේතෝ බවයවයි ගොයවා නැකින් කිලෝකේ උපාදී. දැන් ලෝක උපාදාන කරගන්න කිසිවක් නැහැ. ඇයි? ඉතින් හිත පිහිටන යමක් ඇද්ද සියල්ලක්ම සත්‍ය දැක්කට පස්සේ නැකින් කිලෝකේ උපාදී. කොහේ උපාදාන කරගන්නේ? අනුපාදියා නෙපරිතස්සේ. උපාදාන නැත්තම් අන්න පසුතැවිල්ලන්නේ අපරිතස්සම් පඤ්චත්තම් මේ වගේ පාවිච්චින්න නිවෙනවා. කීනා ජාතිස්සම් බ්‍රහ්මචාරිය පදක් කරන්නේ යන අපරිතස්සය පඤ්චත්තම්. අන්න ඔබ දැනගන්නවා කලියුත් කරා නැවත ආයමක් නැති බව. එතන බලන්න මේ පුංචි කාරණාවක් නෙමෙයි මේ පරියායික ඉස්මතුනේ. බොහෝ කරුණු තාසියක් මේ ක්‍රමානුකූල වැඩපිළිවෙල තුළ මෙතන ඉස්මතු වුණා. ඊළඟ තවත් විස්තර කරන්න පුළුවන්. දැන් අපිට තියෙන ඊළඟ ප්‍රශ්නේ ආහතන වහන්සේ බස් දැන් මෙතන නෑ රහතන් අරහතේ බස් දැන් හමු විස්තර කළා. එතකොට කුක්කුසාති පවිත්‍රද මේ භික්ෂුවට අරහත්ත්වයට පත් වෙනවා විතර කරලා රහතන් වහන්සේගේ භවයක් කියනවා. දැන් ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙලා ඒ අදිස්ථාන හතර තුන පිළිගනකොට ඊටලා මන්ිනාවන් නොපවත්නකොට ඒ සාන්ත මුනිවරේ මුනිවරේ කියනවා. ඒ සාන්ත මුනිවරේ සබහයක හැදිරි කරනවා. මේ තාම විස්තර කරන්න මොකද්ද? ප්‍රඥාවෙන් අප්‍රමාදී. හැබැයි ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙන ස්වභාවය තුළ හැම එකක්ම තියෙන අනිත්‍යම තමයි තියෙන. මොකද මේක වෙනකොට රහත් වෙනවා. දැන් හතර තුනම පිළිගන්න ඕනේ. එහෙනම් මෙතන විස්තර කරන්නේ ප්‍රඥාව අප්‍රමාදී නැහැ. ඊළඟට සාරාංශයක් විදිහට කියනවා සත්‍ය රකින්න එක. ත්‍යාගය
වඩන එක මේ සංසිඳීමක් නෙමෙයි. ඔන්න ඒ රහතන් වහන්සේ කියනවා සෝ සුඛං සුඛං කිය වේදනං වේදේති සා අනිච්ඡාති පජානා අනෝජ්ජෝසිතාති පජානා අනවිනන්දිතාති පජානා දුක්ඛං කිය වේදනං වේදේති සා අනිච්ඡාති පජානා අනෝජ්ජෝසිතාති පජානා අනවිනන්දිතාති පජානා අදුක්ඛම සුඛං කිය වේදනං වේදේති සා අනිච්ඡාති පජානා අනෝජ්ජෝසිතාති පජානා අනවිනන්දිතාති පජානා. දැන් මෙතනදී මේ කාරණාව කියද්දී කෙනෙකුට සාමාන්‍ය රහතන් වහන්සේ ප්‍රශ්නය තියෙනවා රහතන් වහන්සේලා සපතුතු උපේක්ෂා කුජලයක ක්‍රමිත කාරණා. මෙතන මේ ලස්සන කාරණාවක් කියන්නේ මොකද්ද? ඔහු සැප වේදනාවක් විඳිනකොට අනිච්ඡාන් පජානනා. අනිත්ව මනා ප්‍රඥා දැනගන්න. අනොජ්ජෝසිතාන් පජානනා. ඇතුළට වැසගන්නට බව දැනගන්න. අනවිනන්දිතාන් පජානනා. අතුළ නොපිලිගන්න බව දැනගන්න. එතකොට සාමාන්‍ය කිනා විශ්ව භාවයක් එක්ක විස්තරයක් නෙමෙයි මෙතන වෙනම විස්තරයක් කියනවා. සීක කිනාටත් නොවන විස්තරයක් මේ තුළ තියෙනවා. අනිත්‍ය කියන කාරණාවට අමතර විස්තරයක් තියෙනවා. දැසගන්නේ නැහැ හතුරු නොපිලිගන්නවා කියලා දැනගන්නවා මිසක් හතුරු නොපිලිගෙන ඉන්නවා කියන එක නෙමෙයි. දැන් බුදුරජාණන් විස්තර කරනවා සීක කිනාට මගේ ඉක්මනකට හතුරු පිළිගන්න එපා අනිත්‍ය දකින්නකොට. නොපිලිගන්න හික්මන සබක් මෙතන දැනගන්නවා. හතුරු නොපිලිගන්න බව ඒ තුළ රැස නොගන්න බව. දපදුක උපේක්ෂා වේදනා කියලා. ඔන්න ඊළඟ කාරණාවලි තවත් එක උදු ප්‍රකට කරේ. සෝ සුඛංකේ වේදනං වේදේති විසංයුක්තෝ තන්න වේදී. ඔබ සැප වේදනාවක් විඳිනවා. විඳිනකොට එකතු නොවී විඳින්නේ. ඔබ සැප වේදනාවක් විඳිනකොට එකතු වෙන්නේ නැහැ. තන්න වේදී දෙක විඳින්නේ. දැන් මෙතනදී විස්තර කරහණි මුලදී අනිත්‍ය කියලා දැනගන්නවා. හරි දැන් අපට ලෝකෙදී අපට ප්‍රකටයිනේ. පුජ්‍යලේ විඳිනවා කියන කාරණා. අව මෙතන බලන්න මේ කියන කාරණාව. කොහොම සැප වේදනා අවිදිනවා. ලෝකෙට මෙකට කාරණා වුණ අපට අහුවෙනවා. හැබැයි එකතු වෙන්නේ නැහැ. ඉතින් එකතු වෙන්නේ නැත්නම් ඒ ස්වභාවයත් එක්ක තන්න වේදේ විඳින්න නැහැ කියලා කියන්නේ. එකතු වෙන්නේ එකතු වුණොත් නිවිදින්න තියෙන්නේ. එකතු වෙන්නේ නැතිනම් තන්න වේදේ. සෝ දුක්ඛං වේදනා වේදේති විසංයුක්තෝ තන්න වේදේ. එකතු වෙන්නේ නැහැ ඒක විඳින්නේ. ලෝකේදී සාරහතන් වහන්සේලා බුදුරන් වහන්සේ අමාත්‍ය කිසිතුම හඳුනා ගන්නවා. ඊළඟ සාරිපුත් ස්වාමීන් වහන්සේ ලස්සන දහම් දේශනා කරන හැටි වෙනවා. ලෝකයේ තුලදී කතා කරන්න වේදනාවක් අන්න සැප වේදනාවක් නෙවෙයි දුක් වේදනාවක් හයිට එනවා. දැන් ගිරිමල්ද සූත්‍රයේ මේ බොජ්ජංග පිළිපැදේ කරන්නේ බුදුරන් වහන්සේලා බොජ්ජංග සූත්‍රය. නමුත් විසංයුක්ත එකතු වෙන්නේ නැහැ නේද කියන්නේ. හැබැයි මේ කාරණාව අපට මේ වචන ටිකෙන් මේ කියපු ටිකෙන් විතරක් තේරුම් ගන්න අමාරුයි. රහතන් වහන්සේ කියන පැනවීමක් මේ ලෝකයේ කිසි විදිහකින් කතා කරන්න බැරි බව ලෝකයට යම් කිසි දෙයක් ප්‍රකට කරන බව සියල්ලක් මේ තුළ ඉස්මතු වෙනවා. ඊළඟට කියනවා සෝ කාය පරියන්තිකම් වේදනම් වේදියමාන. කාය පරියන්තිකම් වේදනම් වේදියමති පජානත. මෙතන දැනගන්න මේ කය දෙන තමයි කිසිම කියන. ජීවිතය දෙන තමයි මෙන්නේ කියලා. මේ කය ඇතුළේ පස්සේ මේ ජීවිතය ඇතුළේ පස්සේ ඉදේව සංවේදී තමයි. ඉතින් මේ වේදනා සියල්ලක්ම සංසිඳනවා කියලා දැනගන්න. මේ කය ජීවිතය තමයි ඉන්නේ මම නෙමෙයි. ඔහු නෙමෙයි ඉන්නේ. ඒකයි නෙමෙයි විසංගුත් එකතු වෙලා නැහැ. අපිට බාහිරව තියෙනවානේ. ඒ නිසා විඳිනවා කියලා කතා කරනවා. විඳේ කය කියලා ගන්න. විඳේ ජීවිතය වැටුන කියලා. මෙන්න මේ කාරණාවට ලස්සනට ගැලපෙනවා චූල සුඤ්ඤ සූත්‍රයේ කියන කාරණාව ටිකක් ඉස්මතු වෙනවා. මෙතන මේකත් එක තේරුම් ගන්න පුළුවන්. අර චූල සුඤ්ඤ සූත්‍රයේ සේක සහ අසේක කියලා විස්තර කරනකොට ධර්ම මාත්‍රේ විස්තර කිරීමක් තියෙනවා. ඒ කියන්නේ අසුඤ්ඤතියක් විස්තර කිරීමක් තියෙනවා. සලායතනයේ හා එකතු වෙච්ච ජීවිතයක්. එතකොට ඒ කාරණාව මේකත් එක්ක ටිකක් තේරුම් ගන්න පුළුවන්. මොකද එතන අපි කතා කරන ලෝකේ විවහාර කරන්නේ පුජ්‍යදේවින් ඉන්න කාරණාවක් නෙවෙයි. එතන මේ පැහැදිලි කරන්න කියන එක අර ධර්ම මාත්‍රේ කියන කාරණාව. ඊළඟ බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා සීතා වික්කු උදාහරණයක් ඇටියට මේ තෙලුත් වැටියක් සිලුවක් නිසා ආලෝකයක් අට ගන්නවා. මේ තෙල් වැටි මේ සියල්ලක්ම නැතුවන් පස්සේ ඒ ආසන්න තුන නිවෙනවා. මෙන්න මේ වගේ කියලා මේක දැනගන්නව ගුණනන්සි පැහැදිලි කරනවා. මේ ජීවිත ප්‍රයත්න කියනකම් මේ කාරණා ටික තවදිනවා. බුද්ධ දේශන කාරණාවක් නොවනව ඉදිරියේ ඒ විතරේ කළ බුදුරණන් කියනවා තස්මා ඒවං සමන්නාගතෝ බික්ඛු ඉමිනා අරමේන පඤ්ඤා අධිත්තානිය සමන්නාගතෝ හොත්. මෙන්න මේ විදිහට සමන්නාගත භික්ෂුව කියනවා උතුම් වූ අරම වූ ප්‍රඥා අධිත්තානිය සමන්නාගත. එතකොට ප්‍රඥා අධිත්තානිය සමන්නාගත වීම ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙන හැටි මේ විතර කරන ආවේ කොහොමද අවසන් වෙන්නේ කියලා. ඒසහ වික්ක පරම අරියා පඤ්ඤා අධිදං සබ්බ දුක්ඛේ ඥාන. පරම වූ ආර්ය වූ ප්‍රඥාව තමයි සියලු දුක් සේකීමේ නුවණ. තස්ස විමුක්ති සත්‍යේ හිත අකුප්පාවෝ. ඔව් විමුක්තියටපත් වුණා. මොසලෙස තමයිටපත් වුණා. තාන්‍යික මුසාය මොසදම් තන් සත්‍යං යන මොසදම් නිපාන මේ ලෝක සියලු දේවල් මුසා සියලු දේවල් බොරු ධර්ම. නමුත් මේ සත්‍ය කියන එක අමෝස ධර්මයක් මුසාව මොය නිවීමයි සැබෑම සත්‍ය. තස්මායවන් සමන්නාගතෝ විමිනා පරමේන සත්‍ය අධිත්‍යයන් සමන්නාගතෝ හෝති. ඒතන් නිවික පරම පරමං හරිය සත්‍යං යන අමෝස ධර්ම නිපාන පරම වූ සත්‍ය තමයි බෝරුවක් නොවනේ උතුම් නිවන. එතන සත්‍ය දකින්න නැත්නම් ඒ ප්‍රඥාව අප්‍රමාදී වෙනකොට සත්‍යයක් හැකෙන්නේ කොහොමද? දැන් මේ ප්‍රඥාව තුළින් මේ සත්‍ය දකිනකොට මොකද ඔබට අහුවෙන්නේ? ප්‍රඥාව තුළින් මේ සත්‍ය දකිනකොට දුක පිරිසිදු දකින්නවා. දුකේ සත්‍ය අහුවෙනවා. එහෙනම් මේ නිවීම නිවීද හු කරා යන්නේ. අන්න නිවීම හැකීමක් වඩපත් වෙන්නේ. තමන්ගේ ජීවිතය තුළ නිවීමට යොමු වෙච්ච ස්වභාවයක් තියෙන ඊළඟට ඒ කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒකයි සත්‍ය දෙකම කියන අනිවාර්යෙන් නිකලස් වෙනවා උපරිමාත්මකට කියන්නේ. ඇයි ඔහු මේ නිවීම තමයි පරම සත්‍ය බව අත්විඳිනවා. කවදාවත් ඔහු ඒක ඔහුගේ ජීවිතය තුළ නැයි වෙන්නේ නැහැ වාරස්සාවයි. ඒක හැකීම සත්‍ය ආරක්ෂාවයි. තස්සේව කෝපන් හුඹේ අවිද්‍යස්නෝ උපදී වොන්ති සමත්තා සමාධින්න. මට කලින් කෙලස් තියෙනකොට කෙලස් තිබ අවිද්‍යාව කියනවා. ඒ වගේම දැන් මම මේ සියල්ලක් නිරුදු කරා. නැවත ආය හට ගැනීමක් නැහැ. ඒ සියලුම කෙලස් නිරුදු කළ දැන් මම තස්මායවන් සමන්නාගත විද්‍යුනා පරමයේ ඡාග විද්‍යාවේ සමන්නාගත වූ. ඔව් පරම වූ ඡාග විද්‍යාවෙන් තුණා. ඒ සුවිත පරම වූ අරියෝ ඡාගෝ යදිදම් සබ්බූපතිපඤ්ඤසග්ගෝ. සියත්මේ උතුම්ම ඡාගය තමයි සියෝතේ දුරු කිරීම. තස්සේ උපකරණ කුබ්බිය අවිද්‍යසුණු අජත්තං පොදි ඡන්දෝ සරාගෝ ස්වාස පදීන. මට කලින් තිබ්බා ඡාගය ඡන්දය ඒක පදීනයි ඒක දුරු කරා. ඒ වගේම තිබ්බා දේශය ඊළඟ තිබ්බා මෝහය. මෙන්න මේ සියල්ලක්ම දුරු කරා. මෙන්න මේ පරම ත්‍යාගය තමයි මේ රාග දේශනුව දුරු කිරීම. මේ උපදී කෙලෙස් සම්පූර්ණයෙන් දුරු කිරීම තමයි පරම උතුම්ම ත්‍යාගය. එතකොට එහෙනම් සත්‍ය දකිමින් ඉන්නකොට ඔව් මේ සත්‍ය රැක්කා. ඒ වගේම හික්මුනේ මේ ත්‍යාගය තුළ නෙමෙයි. ත්‍යාගය තුළ තමයි ඔහු සම්පූර්ණයෙන්ම ඒ අතහැරියට වැළවි පුරුදු කරේ. ඇයි සත්‍ය දකින්න රාගයක් දේශයක් මෝහයක් ඒ අවස්ථාවේ සකස් නොකර අවසානයේදී උතුම්ම නිවන කරා යොමු වෙනකොට සියලු කෙලෙස් දුරු වෙලා යනවා. අන්නේ සියල්ලක්ම දුරු වීම තමයි පරම ත්‍යාගයේ උතුම්ම ත්‍යාගයේ බවට පත් වෙන්නේ. මේ ත්‍යාගය කියන්නේ ඉක්මෙන්ද නැත්නම් ත්‍යාගය කියන්නේ වඩන්න කියන පුරුදු කරන්න වඩන්න තියෙන විදිහක් බව ඔහුගේ සියල්ලක්ම ත්‍යාගයේ වැළවව වටහා ගන්නවා. ඒ වගේම තමයි මේ රාග දේශ මොහ කියන කාරණා සියල්ලක්ම සංසිඳුණා. රාග දේශ මොහ තිබීම තමයි සංසිඳෙන්නේ නැති බව. එතකොට එනම් රාග දේශ මොහ සංසිඳුණා. අන්න ඒ තුල හික්මුණා. ඉතින් බලන්න ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙනකොට සත්‍ය දැකීමත් ත්‍යාගය වැඩීමත් ඒ වගේම සංසිඳීම තුළ හික්මීමත් මේ සියල්ලක්ම ඒ තුල අන්තර්ගත වුණා. ඒ සත්‍ය හතර තුල පිහිටියට පස්සේ ප්‍රඥාවෙන් අප්‍රමාදීව සත්‍ය රැකලා ත්‍යාගය වඩලා සංසිතියෙම හිතුණාට පස්සේ ඔන්න ඒ දුලේ පිටිට පිටාවේ ස්වභාවය මොකද කිව්වේ? මඤ්ඤණාවල් පවත්තන්නේ. යත්තිකම් මඤ්ඤුසනක වත්තන්නේ. මේ සත්‍ය අදිස්ථාන මේ අදිස්ථාන හත තුල පිටින් පස්සේ මඤ්ඤණාවල් පවත්තන්නේ. මනුෂ්‍යය කෝපන අපවත් මාන මුනි සන්තෝෂි මිච්චේ මඤ්ඤණා පවත්තන්නේ මුනිවරයා සාන්ත මුනිවරයා කියලා කියනවා. මොකද මඤ්ඤණා කියන්නේ? අස්මී වික්කමනි කිමේක මෙමිනි කියන එක මන්නේ කියයි මම ස්මීති මන්නේ කියන එක මේ මම මෙමිනි කියන එක මේ මම මෙමිනි කියන එක මන්නේ කියයි භවිස්සන්ති මන්නේ කියන එක වන්නේ කියන එක මන්නේ කියයි මේ භවිස්සන්ති මන්නේ කියන එක නෙවන් නොවන්නේ කියන එක මන්නේ කියයි රූපී භවිස්සන්ති මන්නේ කියන එක රූපයක් රූපී වෙනවා කියන එක මන්නේ කියයි අරූපී භවිස්සන්ති මන්නේ කියන එක අරූපී වෙනවා කියන එකත් මන්නේ කියයි සංඤී භවිස්සන්ති මන්නේ කියන එක සංඥාවක් කියන එකත් මන්නේ කියයි අසංඤී භවිස්සන්ති අසංඤී වෙනවා කියන එකත් මන්නේ කියයි නේව සංඤී ආසංඤී මන්නේ කියන එක නේව සංඤී ආසංඤී වෙනවා කියන එකත් මන්නේ කියයි මානිතං විකු රෝගෝ මානිතයන් ගැන හෝගියා මානිතං ගන්ඩෝ මානිතයන් ගැන ගෙලියා මානිතං සල්ලං සබ්බ මානිතානං තේ විකු සමතිත්වෝ මුනි සන්තෝෂි මේ අදිස්ථාන හතර තුල පිහිටියට පස්සේ මේ සියලු මඤ්ඤණාවල එකිනෙකා අදිස්ථාන හතර තුල පිහිටියට පස්සේ මේ සියලු මඤ්ඤණාවල අස්මීති මම එමේ කියන කාරණා මම එමේ කියන මේ මම එමේ කියන කාරණාව රූපීමි අරූපීමි අසංඤීමි සංඤීමි වන්නේමි නොවන්නේමි මේ සියලු මඤ්ඤණා ඉක්මවනවා. දැන් අපි යමක් හේතුඵල නොදැක වෘතු කරොත් මේ මඤ්ඤණාව මොකකට හරි අපි අහු වෙනවා. නොවන්නේමි කියන එකට තමයි ගොඩාක් වෙලාවට මුල යන්නේ. වෙන්නේ නැහැ කියන කාරණාවත්. සබ්බ මනිතානන්තිය වික්ඛු සමතික්ඛු සන්තෝ උච්චති මුනිකෝ බණේත වික්ඛු සන්තෝ නජයි. එහෙම සාන්ත මුනිවරයා උපදින්නේ. ඇයි කොහොම උපදින්නේ? සත්‍ය දකිනකොට අන්න ඉපදීම කියන කාරණාවන්නේ. නගියති. දිරනවා කියන එක නෑ. මෙමියති. මැරෙනවා කියන එක නෑ. නුප්පති. සෙල වෙනවා කියන එක නෑ. නමියති. තේසෙනවා කියන එක නෑ. තම්බිස්ස වික්ඛු. නත්ති වෙන ජායත. උපදීමක් නැතිනම් අජායමානු කිදීස උපදී නැත්තම් කොහේනම් ඉන්නේ? එතකොට අපි ලෝක කතා කරන රහතන් වහන්සේ එළ වෙනවා ඉස් වෙනවා මරණය පත් වෙනවා කියන කාරණාව ලෝකෙක අපි දකින න්‍යාය අසත්‍යයි. අජීමානු කිමිස අමීමානු කිතුපිස අකුතුමානු කිස නියසේ එහෙනම් මිය යනවා දිරනවා සෙල වෙනවා කියන මේ කිසිම කාරණාවක් සිදුවන්නේ නැහැ. මේ මඤ්ඤණාව නොපවතුන නිසා අදිස්ථාන හතර තුළ පිහිටෙනවා. යතින්ද මඤ්ඤණාව නොපවත්තන්නේ මෙන්න මේ විදිහ මඤ්ඤණාව නොකරනකොට මේ සාන්ත මුනිවරයා කියලා කියනවාට බුදුරණන් වහන්සේ හැදෙන්නේ. එතකොට මේ දේශනාව තුළදී බුදුරණන් වහන්සේ විස්තර කරගෙන ආවා මූලික තැන ඉඳලා නුවණ මුල් කරගෙන අප්‍රමාදී වීමෙන් සත්‍ය දැකීමෙන් යන වැඩපිළිවෙල තුළ අරහත්ත්වයට දක්වාම සිදුවන වැඩපිළිවෙල. මෙතන සම්පූර්ණයෙන් තියෙන්නේ කොහොමද? ප්‍රඥාවෝසිය වැඩපිළිවෙල. දැන් මේ කුක්කුසාදී වික්ෂුව මේක අහගෙන ඉන්නේ. බුදුරණවහන්සේ දැනගෙනද? බුදුරණවහන්සේ දැනගෙන නෙමෙයි. ඔන්න අහගෙන ඉන්නේ මොකද උනේ? ඔන්න මේ මෙන්න මේකයි වික්ෂුව පිටියෙන් කියපු මේ ධාතු විභංගයේ ධාතු වල විභංගය කියලා බුදුරණවහන්සේ මේ කුක්කුසාති වික්ෂුවට පැහැදිලි කරනවා. ඊළඟට කුක්කුසාති වික්ෂුව මොකද කියන්නේ? බලන්න දහම වැටෙනවා. එතකොට ඒ වෙලාවේ බුදුරණවහන්සේ ළඟින් නැතුව සාවධානවෙන් තේරුම් ගන්න අහගෙන හිටියා. ඒ අවස්ථාව තුළදී දහම තේරුම් ගත්තා. ඊට පස්සේ කුක්කුසාති කරන මොකද මම මේ සත්‍තනාගිරමේ අනුපත්තෝ සුගතෝ කිරමේ අනුපත්තෝ මේ භාග්‍යතුන් වහන්සේ මාර්ගදීනි භාග්‍යතුන් වහන්සේ නිදි කියලා බුදුරණවහන්සේට වන්දනා කරනවා. වන්දනා කරලා බුදුරණවහන්සේට මේ බුදුරණවහන්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ මම බාලයෙක් වගේ මම මුලා වෙලා මම බුදුරණවහන්සේට ආශෝවාදයෙන් කතා කරලා අනේ ස්වාමීනි මට සමාවෙන්න දීපුවා මට මේක ආයතන වලට සමාවදී එක්වට බුදුරණවහන්සේ වන්දනා කළා. බුදුරණවහන්සේ ඊළඟට කුක්කුසාදී කියනවා කුක්කුසාදී යම්කිසි කෙනෙක් මේ විදිහට ආයතන වලට එනවනම් ඒක ආර්ය විනය වැඩිමත්මයි.
ඒක ආරේණි ජීවණක්මයි මේ ආර්ය සම්මලයක් කියලා බුදුරජාණන්සේ සාමාවද දෙනවා. ඊළඟට බුදුරජාණන්සේ ඉල්ලනවා ස්වාමීනි මට ප්‍රයිතු සම්බුදලා ලබා දෙන්න කියලා. ඒතර බලන්න බුදුරජාණන්සේ වහාගෙන ගියා. බුදුරජාණන්සේ කියන කෙනෙක් බුද්ධලේ කම්ුණා. නම් බුදුරජාණන්සේ ඔහුට බුදුරජාණන්සේ අහුන්නේ බුද්ධලේ කම්ුණා. ඒ බුද්ධලේ කම්ම ඇහුවා. අහමුදල බුදුරජාණන්සේ දැක්කා. දැකලා බුදුරජාණන්සේව සරණ ගියා. සරණ ගිහිල්ලා පැවිදිවිල්ලුවා. ඊළඟට කියනවා අපේ පාපසිව සම්පූර්ණ නැහැ. ඒක පාපසිව නැමෙන්නේ. පාපසිව වරමින් යනකොට මොකද වෙන්නේ? ඔයාලා යනකොට අර ගෝධනක් ඇවිදින්දා උසාවියේ ජීවිතේ ලැබිලා යනවා. ඊළඟට බුදුරජාණන්සේ වාග් වික්ෂුන් වහන්සේලා කියනවා මේ උසාවිය වල පුත්‍රයා පංචෝරම් වාගී සම්බුද්ධ දිරි කරලා ඔපපාතිකව බ්‍රහ්මලෝකේ උපදිනවා කියලා බුදුරජාණන්සේ වික්ෂුන් වහන්සේලා උසාවිය වලම කියනවා. ඒතර බලන්න මේ දේශනාවක බුදුරජාණන්සේ මහා විශාල දහම් කරුණු ඇතුළත් ගැඹීර කරුණු විශාල ප්‍රමාණයක් පැහැදිලි කරා. මේ පැහැදිලි කරපු පරියාවේ තුල ප්‍රමාණ තුල අපේ ප්‍රඥාව අදාළ මාර්ගය පුරුදු කරමින් අපි ඉගෙන ගන්න අපට මේ කුප්පසාති වගේ මේ දහම් වටහා ගන්න පුළුවන්. හැබැයි අපි අපි තුල තිබිච්ච අපි තුල තියෙන මේ රාමුව ඉක්මවල අපි කල්පනා කරන්න වෙනවා. මේ දේශනාවට අනුව කල්පනා කරන්න වෙනවා. ඒක පුක්කුසාදිනිය ඇහුවේ බුදුරණවහන්සේ කියන එක කියලා නෙමෙයි. ඒ කියන කාරණා තේරුම් ගන්න. කියන කාරණා තේරුම් ගන්න අහගෙන ඉන්නේ. එතකොට ඒක තේරුම් ගන්න ඉන්න මේක හොඳට සාවධානව තමන් ගරාමතුයි කියපු කාරණා ටික හරි. එහෙනම් අපි මේ දහම වර්තමානයේ තුල ප්‍රායෝගිකව මේක කල්පනා කරලා මේක හොඳට ශ්‍රවණය කරලා තේරුම් ගන්න උත්සාහ කරොත් අපට මේ දහම තේරුම් ගන්න පුළුවන්. හැබැයි මේකට මේ තව මොහොතකින් තව ටික කාලෙකින් වෙනවා කියන එකට නෙමෙයි. ප්‍රමාණිකව ටික ටික මේ ප්‍රඥාව වැඩෙනකොට සිදුවෙන දේ අපිට එකපාරට සිදු කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට දැන් බුදුරණවහන්සේ කාලෙ ඉපදුනේ මහා පුණ්‍යවන්ත උසාල හැකියාවක් තියෙනයි. මේ යුගයේ අපට එහෙම හැකියාවක් නෑ. මෙය කියලා කියන්නේ කාලයක් පුරුදු කරන කාලයක් මේ ස්වභාවයේ තේරුම් ගන්න උත්සාහ කරන කෙනෙක්. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ හොඳට මේ කරුණු තේරුම් ගන්න. දැන් මේ දේශනාව බලනකොට බලන්න අපි මේ දේශනාව තුළ තියෙන වචන ටික විතර නෙවෙයි මේක පිළිවෙද මේකේ අන්තර්ගතය මේ ඔක්කොම කල්පනා කරන්න ඕනේ. එහෙම කල්පනා කරනකොට අපිට හිතන්නේවත් ඒ හිතනකොට අපේ ප්‍රඥාව වැඩිනවා. වැඩනකොට මේ කරුණු වැඩිනවා. අන්න එදාට අපිට මේක තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාටම මේ උතුම්කම වටහා ගන්නට මේ උතුම්කම වටහාගෙන ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙන්නද ඒ වගේම සත්‍ය රැකෙන්නද ඊළඟට ත්‍යාගය වඩන්නට සංසිද්ධියන් තුළ හිතෙන්නට ඒ මහත්ය අපි සෑම සිනාතන උදා වේවා සත් සත්